කප්පියෝ කියන පදේ හැදුව නේද? කොටපලායත්ම හැදුවද? හැදුව. ඒකෙන් තමයි නැවැත්වුවේ මතක විදියට. එතන ඉඳන් එහෙම නම් අපි බලාගෙන යමු. හරි, පටන් ගමු. තදත්ත ඨාන නීයෝච ඉති. තදත්තඨාන නීයෝච යන සූත්‍රයෙන් ඊයෝ ඊය ප්‍රත්‍ය යෙදි චකාරේන සූත්‍රයේ චකාරයේ බලයෙන් හිතාදත්තේ අපි හිත ආදී අර්ථයෙහිද ඊය ප්‍රත්‍යයේදී බන්ධනස්ථානං බන්ධනයට එහෙම නැත්නම් බැඳීමට කාරණාවය යන වාක්‍යයෙහි බන්ධනීයං බන්ධනීයං යනුවෙන් පදයක් සැකසේ. චංකමනස්ස හිතං සක්මනට හිත ඌයේ යන වාක්‍යයෙහි චංකමනීයං චංකමනීයං යයි පදයක් සැකසේ. හරි, ඊට පස්සේ දැන් මේ අපි මේ සූත්‍රයේ අර්ථත් ඉක්මනට කියලා ඉමු. මෙය ප්‍රත්‍ය විධාන සූත්‍රයකි. තං යනුද අස්ස යනුද තානං යනුද ඊයෝ යනුද ච යනුද මෙහි පද පසයි. එතකොට ඒකේ වා කියන පදය අනුවර්තනය කරගෙන අපි ඒකේ අර්ථ කියනවා සූත්‍රයේ පදවල. තං එය අත්ථාණං ඊට කාරණාවය යන අර්ථයෙහිද වා විකල්පේන් ඊයෝ ඊය ප්‍රත්‍යවේ. හරි, එතකොට මේ සූත්‍රයෙන් කෙටියෙන්ම කියවෙන්නේ මොකක්ද? ඒ සඳහා මෙය කාරණාව වෙනවා කියන අර්ථයේ ඊය කියලා ප්‍රත්‍යක් එද. එතකොට මෙය හේතුවක් වෙනවා. එතකොට ඨාන කියලා පාලි භාෂාවේදී දෙනවා. එතකොට එක අර්ථයක් ඨාන කියන පදේ කාරණාව. ඨානං කෝපනීතං විජ්ජති කියන තැන්වල එතකොට කරුණක් විද්‍යමාන වෙන්නේ නැහැ. එතකොට පන ඒතං විජ්ජති කියලා කිව්වොත් විද්‍යමාන වෙනවා. ඨානං කෝපනීතං විජ්ජති කිව්වොත් විද්‍යමාන වෙනවා. එතකොට මෙතන ඨානං කියලා කිව්වේ කාරණාවක් කියන එකයි. එතකොට මෙතනත් බන්ධනස්ස ඨානං බන්ධනයට කාරණාවයි කියන අර්ථයේ අපි විග්‍රහ වාක්‍යයක් ගන්නවා. බන්ධනස්ස ඨානං. එතකොට මෙතන බන්ධනය කියලා කියද්දි කුමන මොන විදිහේ බන්ධනයක් හරි දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ නේද? ගෘහ බන්ධනය කියලා නේද? විවාහයට එහෙම කියන්නේ ඝර බන්ධන කියලා. එතකොට මේ මෙතනදී එතකොට බන්ධනයට කාරණාවක් වෙන දෙයට අපි කියනවා බන්ධනීයම්. එතකොට බන්ධනීය කියන එකේ තේරුම බැඳීමට කරුණක්. එතකොට මන බන්ධනීය කියලා වචනයක් තියෙනවා. මනස බැඳෙන්න කාරණාවක්. එතකොට මනස බැඳෙන්න හේතු වෙන දෙයකට අපි කියනවා මන බන්ධනීය කියලා. මේ විදිහට හැදෙන වචනයක්. පැහැදිලි. එතකොට මේ පදේ හැදෙන විදියයි ඊළඟට විස්තර වෙන්නේ. විග්‍රහ වාක්‍ය ගන්නවා. ඒ අර්ථයේ බන්ධනස්ස ඨානන්දන ඊය කියන ප්‍රත්‍ය ගන්නවා. එතකොට සූත්‍රය ඒ ඊයේ ප්‍රත්‍ය ගන්න සූත්‍රය තමයි දැන් අපි කියවේ. පැහැදිලි නේ? ඊට පස්සේ උත්තරඨානමප්පයෝග සූත්‍රයෙන් දැන් ඒ ඨාන කාරණාර්ථයේනේ ඊයේ ප්‍රත්‍ය යෙදුනේ වන්දනේට කරුණයි කියන අර්ථයෙන්. එහෙමනම් ඒ නිසා ඒ ඨාන කියන අර්ථය ඊයේ ප්‍රත්‍යයෙන් කියවෙනවා. ඒ නිසා අපි ඒ ප්‍රත්‍ය ඒ ප්‍රත්‍යයෙන් කියවෙන නිසා ඒ කොටස අපි අයින් කරනවා. ඊළඟට බන්ධනස්ස කියන එකේ විභක්තිත් අයින් කරන්න ඕන. ඒ වැරදිලා. ඒ නිසා මෙන්න මේක මෙතන මේ කොටස අයින් වෙන්න ඕන. එතකොට බන්ධන ඊය කියලා ඉතිරි වෙනවා. විභක්ති අයින් වෙලා ප්‍රකෘති වුණා. ඊට පස්සේ පූර්වස්වර ලෝප පරණායන සිද්ධ වුණාම බන්ධනීය කියලා වචනේ හැදෙනවා. ඒක තමයි තද්දිත පදේ. බන්ධනීය. ඊට පස්සේ ඒක ඉතින් වර්ණගෙනවා. මේක බන්ධනීයන් දැන් මෙතන කාරණාවයි කියන අර්ථයේ ඒ නිසා මේක බන්ධනීයන් කියලා හැදෙනවා. එහෙම නැත්නම් ඒ ගැළපෙන විදියකට වර්ණ ගන්න පුළුවන් මේ තද්දිත පදයක්. ඉතින් මේ කොට මෙතනින් ඉවරයි. දැන් මෙතෙන් ආවම එතනින් අවසන් මේ පාඩමට අදාළ කොටස. එතනින් පහළ කොටස ඉතින් පුල්ලිංගයේ වර්ණගෙනවා නම් පුල්ලිංග විභක්ති ප්‍රත්‍යක් ඒ විදියට ගැළපෙන විදියට යොදා ගන්න ඕනේ. අපට පැහැදිලි. මේක ඒකට බන්ධනීයම් කියලා කියන්නේ බන්ධණයට හේතුවයි කියන අර්ථයේ හැදුණු තද්දිත පදේ. ඒකේ මොකක් හෝ ගැටලුවක් තියෙද? ගැටලුවක් නැතුව ඇති නේද? හරි. එහෙනම් ඊළඟ එකට අපි යමු. ආලු තබ්බහුලේ ඉති ආලු තබ්බහුලේ යන සූත්‍රයෙන් ආලු ආලු ප්‍රත්‍ය වේ අභිජ්ජා බහුලෝ යන වාක්‍යයෙහි අභිජ්ජාලු යනුවෙන් පදයක් සැකසේ. එතකොට ඊළඟට කියවෙන සූත්‍රය තමයි ආලු ප්‍රත්‍ය ඇවිල්ලා අභිජ්ජාලු කියලා පදයක් හැදෙන එක. ඉතින් ඊට කලින් අර චංකම නස්ස හිතන් කියලා කොටසක් තියෙනවානේ. ඒකේ එතකොට ඒකටත් පදයක් තියෙනවා. අපි මේක කියලා ඉමු. ඒක ඊළඟට කතා කරමු. එතකොට සූත්‍රයේ ඉතිරි ටික අපි කතා කරමු. ආලු තබ්බහුලේ යනු ප්‍රත්‍ය විධාන සූත්‍රයකි. ආලු යනුද තබ්බහුලේ යනුද මෙහි පද දෙකයි. එතකොට මේකෙත් වා කියන පදේ අනුවර්තනය කරගෙන සූත්‍රයේ අර්ථ කියනවා තබ්බහුලේ එය බොහෝ කොට ඇත්තේය යන අර්ථයෙහි වා විකල්පයෙන් ආලු ආලු ප්‍රත්‍ය වේ. එතකොට මේ ආලු කියන ප්‍රත්‍යයෙන් කියවෙන්නේ එය බහුලයි කියන අර්ථය. එතකොට ආලු කියන කොටසේ අර්ථය එය බහුලයි. මොකක්ද බහුල? ඒ ආලු ප්‍රත්‍යයට කලින් තියෙන දේ. පැහැදිලිනේ? එතකොට ඒකට උදාහරණයක් තමයි කියන්නේ අභිජ්ජා කියලා කියන්නේ විෂම ලෝභය කියන නම. දැඩි ලෝභය කියලා අපි කියන්නේ නේද? ඒ කියන්නේ අභිජ්ජා කියලා කියන්නේ අන්සතු දේවල් වලට ලෝභ කිරීම. ඒකට අන්න ඒ අවිද්‍යාව බහුලව තියෙන කෙනාට අපි කියනවා අභිජ්ජාලු. ඒකට දයා කියලා කියනවා කරුණාවට කියන නමක්. එතකොට ඒ දයාව හිම නැත්නම් කරුණාව බහුල කෙනාට අපි කියනවා දයාලු. එහෙමද නේද? දයා දන ආලු දයාලු. ඒ විදිහේ පද හැදෙනවා. දයාලු භගවා. එතකොට කරුණාව බොහෝ කොට ඇත්තා වූ භාග්‍යතුන් වහන්සේ මහා කරුණික භාග්‍යතුන් වහන්සේ. හරි අපි එතකොට බලාගෙන යමු මේ එයට හිතයි කියන අර්ථයේ කලින් කතා කරපු ඊයේ ප්‍රත්‍ය යෙදෙන විදිය. ඒකට උදාහරණේ තමයි චංකමනීය කියන වචනේ පෙන්වලා තියෙන්නේ. එතකොට එතන පැහැදිලි ඇති චංකමනස්ස හිතං. සක්මනට හිත. සක්මනට සුදුසු හිතයි කියලා කියන්නේ යහපත් කියන එකනේ. දොටේ හිත කියන අර්ථයේම ඊයේ ප්‍රත්‍ය අපි ගත්තා මේ සූත්‍රයේම චකාරය බලේ. තදස්ස තානමීයෝජ සූත්‍රයේම ච බලේ. කොට එතන අපි කිව්වේ තානාර්ථයේනේ ඊයේ ප්‍රත්‍ය දෙනවා කිව්වේ. ඊට අමතරව එයට හිතයි කියන අර්ථයේ ඊයේ ප්‍රත්‍ය දෙනවා. ඒක නිසා තමයි මේ චකාරයෙන් කියලා වරහන් ඇතුලේ දාලා තියෙන්නේ. සූත්‍රයේ ප්‍රධානම අර්ථය පේනවා ඇති තදස්ස තානං කියන එකේ තේරුම තං අස්ස තානං. එය මොහොත කාරණාවයි මේකට හරි කාරණාවයි අපේ කාරණාර්ථයේ තමයි ප්‍රධාන වශයෙන් මේ සූත්‍රය යෙදෙන්නේ මේ ච කාරයෙන් තවත් අර්ථ කියවෙනවා ඒ කියවෙනේ කාර්ථයක් තමයි ඒ ච බලයෙන් තමයි හිත අර්ථය අපි ගත්තේ ඒ නිසා සක්මනට හිත ඌයේ කියන අර්ථයෙන් අපි ඊයේ ප්‍රත්‍ය ගන්නවා ඊට පස්සේ හිතං කියන කොටස අයින් වෙලා යනවා විභක්ති අයින් වෙනවා පූර්වස්වර ලොප් වෙනවා පදේ හැදෙනවා චංකමනීය කියලා. ඉවරණේ ගුණම චංකමනීයම් කියලා වචනේ හැදෙනවා. යෙදෙන විදිය අනුව බලන්න ඕන විශේෂණම යනවා නම් මොන පදයකද විශේෂණම
යන්නේ
මේක හිත අර්ථයේ යෙදිලා තියෙන්නේ ඒ හිතවත් වූ යම් දෙයක් එතකොට ඒ විශේෂණයක් විදියට යෙදෙනවා නම් ඒ පදේ දිහා බලලා ගන්න දැන් ඒවා කලින් කතා කරලා තියෙනවනේ විශේෂණ විශේෂ්‍ය ගැන තේරුණානේ නේද ඔබ දැන් මේ කතා කරන්නේ මේක අපි බැලුවා බුද්ධ දේශනාවේ අපිට අහුුනේ නැහැ තැනක උදාහරණයක් විදියට. උට ඒ යෙදෙන යම් තැනක් වුණොත් ඒ විශේෂණ විශේෂ පද සම්බන්ධව සක්මනට හිත වණිතාව කියන එක ගැලපෙන්නේ
නැහැ
නේ. ඒ වගේ අර්ථයක බලන්න ඕනේ යෙදিলা තියෙන තැන් බලලා. උපාදානීය කියලා ඉඳලා. එතනත් ඒ උපාදානයට හිත කියන අර්ථයෙන් තමයි. මේකේතොට යම් පදයකට විශේෂණව යනවා නම් ඒකට ඒ විදිහට දින් ගලපලා ගන්නවා. ඊට පස්සේ ආලු ප්‍රත්‍යයේ දෙන උදාහරණය උට අවිද්‍යාව එහෙම නැත්නම් විෂම ලෝභය බහුල කොට පවතින බහුලව තියෙන තැන පුද්ගලයෙක්ගෙනයි දැන් කතා කරගෙන යන්නේ. එතකොට ඒ කෙනාට කියන නම මොකද්ද කියලා දැන් හදන්නයි යන්නේ. අවිද්‍යා බහුල විග්‍රහ වාක්‍ය. අවිද්‍යාව බහුලව ඇති තැනත්තා. බහුලව තියෙන කෙනා. එතකොට මේ ආලු මේ සූත්‍රයෙන් කියුනේ මේ අර්ථයේ බහුලව තියෙන යමක් බහුලව තියනවා කියන අර්ථයේ ආලු ප්‍රත්‍යයනවායි කියන එකනේ. ඒ නිසා ආලු ප්‍රත්‍යය ගත්තා ඒ ප්‍රත්‍යයෙන් කියවෙන අර්ථයක්ම තමයි බහුලව කියන එකේ අර්ථය. ඒ බහුලව කියන පදේ අර්ථය තමයි ආලු පදයෙන් කියවෙන්නේ. ඒ නිසා ඒ කොටස අපි අයින් කරනවා. ඊට පස්සේ පද දෙකෙදි සංදි කරනවා. කොට පූර්වස්වරයේ ලොප් වෙලා අභිජ්ජාලු කියලා පදේ හැදෙනවා. ඊට පස්සේ ඉතින් විභක්ති වල දාලා වර්ණ ගලගද්දී මේක සේසතෝ ලෝපං සූත්‍රයෙන් විභක්ති ලොප් වෙනවා. උකාරාන්ත පදයක්. ඊට පස්සේ දැන් භික්ඛු ශබ්ද වගේ ඒ වගේදී ප්‍රතමාවෙදි විභක්ති ප්‍රත්‍ය ලොප් වුණානේ. දෛව මතක තියෙන්න ඕනේ. මේ විදිහට ලොප් වෙනවා විභක්ති ප්‍රත්‍ය ඉතිරි වෙන්නේ නැහැ. ඒ නිසා තමයි සේසතෝ ලෝපං සූත්‍රයේ අන්තිමට දාලා විභක්ති අයින් කරලා තියෙන්නේ. හරි නේ බික්කු ශබ්දේ හැදුන හැටි මතක ඇති. බික්කු දනති තේසතුලෝපං ගතිපි සීලොප් වෙනවා. ඒක තමයි බික්කු කියලා හිතෙනවා. ඒ විදිහමයි මේක. පැහැදිලි ඇති. හරියට නේ. ඊට පස්සේ ඊළඟ සූත්‍රය. විතේසේ තරතමිත්තිකීත්තා
විතේසේ තරතමිත්තිකීත්තා
යනු ප්‍රත්‍ය විධාන සූත්‍රයි. විතේසේ යනුද තරතමිත්තිකීත්තා යනුද පද දෙකයි. ඒකට වා කියන පදෙත් මේකට අනුවර්තනීය කරගෙන අර්ථ කියන්න ඕන. විතේසේ අතිශය අර්ථයෙහි වා විකල්පයෙන් තරතමීත්තිකීට්ඨා තර ප්‍රත්‍ය තම ප්‍රත්‍ය ඉස්සික ප්‍රත්‍ය ඉය ප්‍රත්‍ය ඉත්ථ ප්‍රත්‍ය යන ප්‍රත්‍යෝ පස් දිනා වෙති. හරි. එතකොට මේ සූත්‍රයෙන් කියවෙන්නේ මොකද්ද? අතිශයින් කියන අර්ථයේ අතිශය අර්ථයේ මෙන්න මේ ප්‍රත්‍ය කීයක් යදෙනවද? දීරානන්දස් කියවුම් බලන්න පොත බලන්න නැතුව ඔය එක්ක ඒ බලන්නත් බැ නේද? බෝඩ් එක බලන්නත් නැතුව දැන් අපි කියව නේ. කියවුම් බලන්න තේජානන්ද තර තම ඉස්සික ඊය ඉක්ක. එතකොට මේවෙන් හැදෙන පද ටිකක් මතක තියාගන්න. එතකොට අර්ථය පැහැදිලි වෙනවා. හරි, අපි සූත්‍රයේ අර්ථය තේරුම් ගන්න ඕන. මෙන්න මේ ප්‍රත්‍ය ටික මේක එකක් හැදිලා නැහැ. කො ඉත්ත කැල්ල නැහැ නේද? හරි, එකක් අඩු වෙලා එකක් දාලා හදා ගන්න පස්සේ ඉතින් මෙතෙන් අගට මේ කොටසත් එකතු වෙලා තව පදයකට හැදෙන්න ඕනේ. ඒක මෙතනින් අමතර පදයක් හැදෙනවා, පාපිට්ඨ කියලා. එතකොට අපි වෘත්තියක් කියගෙන යමු. අතිශයත්තේ අතිශය අර්ථයෙහි තරාදයෝ හොಂತಿ හර ආදී ප්‍රත්‍යයෝ වෙති. අයං මෙතිමි ඒතේසං මෞන් අතුරින් අතිශයේන පාපෝ ඉති අතිශයින් පාපියා වේමි පාපතරු පාපතර නම් වේ පාපතමු පාපතමයයිද පාපිස්සිකෝ පාපිස්සිකයයිද පාපියෝ පාපිය යයිද පාපිට්ඨෝවා පාපිට්ඨ යයිද යෙදි කොට මොකක්ද ඊටගේ තේරුම? කොට අතිශයින්ම කියන අර්ථය තමයි මේ පද ටික යෙදුනේ. කොට පාප කියන වචනයත් එක්ක අතිශයින් පාපියා කියන්න ඕන නම් අපිට කියන්න පුළුවන් පාපතර. මේකේ තව කතාවක් කියනවා බාලාවතාර දීගෙන විස්තරේ කියන්නේ නැහැ. නමුත් රූප සිද්ධියේදී මතක විදියට මේ විස්තරේ කියනවා. මේ එකිනෙකට එකිනෙකක් බලය වැඩි. එහෙම නැත්නම් පාපතර කියනවට වඩා බලවත් පාපතම කියන්නේ. ඊට වඩා බලවත් පාපිස්සික. ඊට වඩා බලවත් පාපිය. ලෝකේ ඉන්න ලොකුම පාපියා තමයි පාපිෂ්ඨ කියලා කියන්නේ. එහෙමද? කොට පාලියෙන් පාපිට්ඨ කියලා කියනවා. එතකොට ඒ විදිහේ රටාවක් තියනවා කියලත් මතක තියාගන්න. එතකොට මේවට මතක තියාගත්තා නම් හරි. මෙන්න මේ විදිහට එකින් එකට විශාල වේගෙන යනවා මේවා කියන එක මතක තියාගත්තා නම් හරි. මේ විදිහට එකිනෙකට බලේ වැඩි වේගෙන යනවා. ඒක පස්සේ මතක තියාගන්න. දාන්න ඕනේ නේ. ඒ කියන්නේ පාපතර කියන කෙනාට වඩා බලවත් පාපියෙක් පාපතම කියලා කියන්නේ. ඒ විදිහට අනිත් ඒවාත් මතක තියාගන්න. මොකක් හෝ ගැටලුවක් තියෙන්නේ මම බලන්න. මොකද අදම වසල කියන ඒ වචනෙනොත් ඉතින් මේක අනිවාර්යෙන් මේ ටික යෙදෙන්න ඕන කියන එක නෙමෙයි. ඒ අර්ථය ඉතින් වෙන පදයකින් කියන්න පුළුවන්. දැන් අතිශයේන පාපෝ කියන වචනෙනොත් ඉතින් ඒ ටිකම කියවෙනවා. ඒක නිසා මේ වයනොත් කියවෙන්නේ ඒ වගේ බලවත් අර්ථයක් කියන එකයි කියන්නේ. බුද්ධ දේශනාව යෙදෙනවද බලලා ඒ අනුව අපිට ගන්න පුළුවන්. යෙදෙනවා නම් ගන්න පුළුවන්. වසලතර කියන වචනයක් නම් මට මතකයක් නැහැ. වසලතර ඒ වගේ යෙදෙන තව උදාහරණ පෙන්නලා තියෙනවා පොත්වල. එහෙම යෙදිලා නැහැ. වසලතර කියලා වචනයක් යෙදිලා නැහැ. ඒ නිසා මේ යෙදෙන විදියට විතරයි අපිට ගන්න පුළුවන්. බුද්ධතර ඒ විදියේ වචනේ යෙදෙන. බුද්ධතර වෙඩි හිටී කියන අර්ථය. මේ තියෙන්නේ නේ බුද්ධතර මේ විදිය. මේ විදියට යෙදෙනවා. හරි ඒ ටික එහෙමනම් පැහැදිලි ඇති. හත පද හැදින විදිය අයන් ඒතේසනම් ඒතේසං අතිසේන පාපෝ කියන විග්‍රහ වාක්‍යයට ඒ අර්ථය එන විදියට අපි හරි විදියට නම් මේක වාක්‍ය පහකින් ලියන්න ඕන. අයන් ඒතේසං අතිසේන පාපෝ ධනතර ඊළඟට තම මෙහෙම මේ වාක්‍ය පහකින් එන්න ඕන එක අපි කෙටි කරන්න ඕන නිසා තමයි මේ පහම එකම පෙළේ ලිව්වේ. නැත්නම් ඉතින් වෙන වෙනම ලියවෙන්න ඕන. මොකද වචන පහක් හැදෙනවා හැදෙන හැදෙන්නයි දැන් අපි මේ සූත්‍රය ගත්තේ. මේකෙත් කියූ අර්ථ ඇති පදයි. ඒ ටික විතරක් නෙමෙයි මෙතනදී විභක්ති ලොප් වෙලා ප්‍රකෘති වීම සිද්ධ වෙන්න ඕන. ඒත් එක්කම මෙතෙන්ද එකතු වෙන්න ඕන උඩ කියපු මේ ප්‍රත්‍ය ඔක්කොම ටික. මේ ප්‍රත්‍ය පහම අපහු මෙතින් ගන්නවා. එතකොට පාප කියන කොටස විතරක් ඉතිරි වෙනවා. ඒකට මේ ප්‍රත්‍ය පහම වෙන වෙනම එකතු වෙන්න ඕන. ඊට පස්සේ එකතු වුණාම තියෙන විදිය තමයි මේ තියෙන්නේ. ඒත් හැබැයි එකක් අඩු වෙලා මෙතන. මේ කොටසත් ඉතින් දාලා හදා ගන්න. පාප ධන ඉට්ට ඒක දැන් පුළුවන් නේ ටික අපහුව අවශ්‍ය නැහැ. ඊට පස්සේ අවසානෙට මේ පද හැදෙද්දි මෙතෙන්ද පාපිට්ඨ කියන එකත් එකතු වෙන්න ඕන. උට ඒ හැදින පද පහ හැදිවි ඇති ඒකේ අර්ථය. ඊළඟ උදාහරණයට යම්. බුද්ධස්සජෝ ඉඨේසු ඉති බුද්ධස්සජෝ ඉඨේසු යන සූත්‍රයින් බුද්ධස්ස බුද්ධ යන සූත්‍රයට බුද්ධ යන පදයට ජාදීසේ ජකාර ආදේශ කළ කල්හි සරලෝපාදෝ සරලෝපාදී සූත්‍රයෙහි ප්‍රකති ගහණේන ප්‍රකති ශබ්දයාගේ ගැනීමෙන් ප්‍රකත්‍ය භාව ප්‍රකෘතිය නොවන හේයින් ඉස්ස ඒ ඉකාරයට ප්‍රත්‍යයේ ඇති ඉකාරයට ඒ ඒකාර ආදේශ වේ. ජෙයෝ ජෙට්ටෝ
ජෙයෝ ජෙට්ටෝ
අයං ඒතේසං අතිසයේන බුද්ධෝ යන අර්ථයෙහි ජෙයෝ ජෙට්ටෝ යැයි පද දෙකක් සැපසි. එතකොට මේ සූත්‍රයෙන් කියවෙන්නේ මොකක්ද? බුද්ධස්ස ජෝ ඉඉට්ඨේසු. ඉය ඉට්ඨ කියන සත්‍ය දෙක පිටිපස්සෙන් තියෙන අවස්ථාවක මේ බුද්ධ කියන ශබ්දයට ජ කියලා ආදේශයක් ගන්න කියලා. බුද්ධ කියන පදයට ජ ආදේශයක්. පැහැදිලිනේ? බුද්ධ කියන එකේ තේරුම වැඩි හිටි. එතකොට දැන් පදේ හැදෙන්න දැන් තවත් පද දෙකක් හදන්න යන්නේ. දැන් බුද්ධතර කියන අර්ථයෙන්ම ලැබෙන තවත් වචන දෙකක් හදන්නයි යන්නේ. බුද්ධතර කියන අර්ථයෙන්ම තමයි. එතකොට අර්ථය සමානයි බුද්ධතර කියන එකට. හැබැයි වෙනස් විදිහේ පද දෙකක් හැදෙනවා. ඒ හැදෙද්දී එකතු වෙන්නේ බුද්ධ කියන ශබ්දයට ඊය ඉත්ත කියන සත්‍ය දෙක. පැහැදිලි නේ? ඒ ඊය ඉත්ත ප්‍රත්‍ය දෙක එකතු වෙලා හැදෙන පද දෙකකුයි දැන් හදන්න යන්නේ. විග්‍රහ වාක්‍ය අර විදියමයි ඊය ඉත්ත ප්‍රත්‍ය දෙක ගන්නවා. ඊට පස්සේ කලින් කියපු අර්ථ ඇති වචනයි විභක්ති අපි අයින් කරලා ඊට පස්සේ දැන් ඉතිරි වෙන්නේ බුද්ධ ධන ඊය ඉත්ත කියන. ඒ දෙක එතකොට වෙන වෙනම අපි පද දෙකක් හදන්න යන්නේ. ඒ ප්‍රත්‍ය දෙක වෙන වෙනම අරගෙන බුද්ධ ධන ඊය බුද්ධ ධන ඉත්ත කියලා ප්‍රත්‍ය දෙක ගන්නවා. බුද්ධ ධන ඊය බුද්ධ ධන ඉත්ත. දොඩර තරතම ඉස්තික කියන ටික නැතුව ඊය ඉට්ඨ කියන පද දෙක අරගෙනයි මෙතන හදන්නේ. ඊට පස්සේ දැන් කියපු මේ සූත්‍රයෙන් බුද්ධස්ස ජෝ කියන මේ සූත්‍රයෙන් මේ බුද්ධ කියන මුළු ශබ්දයකම ජයන්නක් ආදේශ කරනවා. පැහැදිලි එක. බුද්ධ කියන මුළු කොටසටම ජ දැන් දෙකේම මේ විදිහට ආදේශය ගන්නවා. ඊට පස්සේ දැන් තියෙන්නේ ජ ඊය ජ ඉට්ඨ කියලා. ඊට පස්සේ මේ ප්‍රත්‍ය දෙක තියෙනවානේ. ඔව් දැන් ඒ ටික ඊට පස්සේ කරන්නේ මේ ජකාරස්ත අකාරය වෙන් කරගන්නවා තැන් දෙකේදීම. ඊට පස්සේ ප්‍රත්‍ය දෙකේම පටන් ගන්න යන්නකින්නේ. ඒ යන්නට ප්‍රචාස වන්නම් කියන සූත්‍රයෙන් මේ පූර්වස්වරය ලොක් කරලා යන්න ඒ කාර්යයක් කරනවා. පැහැදිලි නේ? දැන් මතකද ප්‍රචාස වන්නම් ලුත්ති? ප්‍රත්‍යක් නෙමෙයි ඒක, ආදේශයක්.
ආදේශය
නෑ මෙතන මේ කියන්නේ ජකාරයේ පූර්වස්වරය මේ ලොක් කළාම මේක වෙනස් වෙන්නේ නැහැ කියන එකයි. ඒ නිසා මේ පූර්වස්වරය ලොක් කරලා කොචාස වන්නම් සූත්‍රයෙන් යන්න ඒ කාර්යයක් කරනවා. පැහැදිලිනේ? ඊට පස්සේ එච් ඒය එච් ඒඨ කියලා තියෙනවා. ඊට පස්සේ එකතු වුණාම ඒත් එක්කම මේ මුල් එකේ ය කියන ප්‍රත්‍යය තිබුණු යකාරයක් දිත්ත වෙනවා. මෙතන නම් පොඩි වැරද්දක් තියෙනවා. ඊට පස්සේ මේ යකාරය දිත්ත කරනවා. පැහැදිලි යටි. ඊට පස්සේ ඒ හල්්‍යකාර දෙකයි ඊට පස්සේ අයන්න තියෙන්නේ. එකතු වුණාම මේ මේක එකතු වුණාම මේ විදිහට නිහිරින්නේ ඊය. එතකොට මේක එකතු වුණාම එච් ඒ ජේ ජේය කියලා වචනයක් හැදෙනවා. මේකෙන් ඊ ඉකාරය ඒකාරයක් වුණා. ඊට පස්සේ එට්ට කියලා තියෙන්නේ හල්ජකාරයත් එක්ක එකතු වුණාම ජෙට්ට කියලා වචනයක් හැදෙනවා. එතකොට ජේය ජෙට්ට කියන දෙකේ තේරුම උද්දතර කියන එකම ඒට සමාන අර්ථයක්. එතකොට ජෙයෝ ජෙට්ටෝ කියලා කියන්නේ වැඩි හිටියා කියන එකයි. ඔය එකකින් හැදෙන එක තමයි. ඒකේ තියෙන ඊයේ ඊට ප්‍රති දෙක නේද? එතන ප්‍රති පහ අවව බල කියමු බලන්න. නෑ ඒක අන්තිමට. ඔව් පිළිවෙල මතක තියාගන්න ඕනේ. මොකද ඒ පිළිවෙලට තමයි ඒකේ මේ බලවත්කමක් තියෙන්නේ. තර තම ඉස්සික ඊය ඊට. ඒ නිසා තමයි මේ සූත්‍ර තියෙන්නේ බාලාවතරනේ. සූත්‍රේ මතක තියාගත්තම අනුපිළිවෙල මතක හිටිනවා. නේද? විශේෂේ තර තම ඉස්සික ඊටා කියලා මොකද කියන්නේ? මේකේ මොකක් හෝ ගැටලුවක් තියෙන ඉක්මනට ඔව් සරලෝපේතු ප්‍රගති කියලා තියෙන්නේ. සරලෝපේ වුණාම ප්‍රකෘති ප්‍රකෘතිමත් වෙනවා. හැබැයි හැමතැනම ඒ ප්‍රകൃතිය නෙවෙයි. හැමතැනම ප්‍රകൃතිමත් වෙන්නේ නැහැ. ඇතැම් තැනක තමයි ප්‍රകൃතිමත් වෙන්නේ. ඒ නිසා මේ වගේ තැනකදී ප්‍රകൃතිමත් වීමක් වෙන්නේ නැහැ. මෙතනදී මේ විදිහේ ආදේශයක් වෙනවා කියන එක. ප්‍රകൃති කියලා තියෙනවා සූත්‍රයේ. යදෙනවා. එමත් ගන්න පුළුවන්. ඊට අමතරව මේ හැදෙන පද දෙකක් ගැන මේ කියන්නේ. අපි පෙන්වන්නේ අර චතු සංගයන බුද්ධතර පද. ඒකෙදී බුද්ධ වලට ජය ආදේශයක් වෙන්නේ නැහැනේ. වෙන තැන් දෙකක් තමයි මේ පෙන්වන්නේ. ඒ තර ප්‍රත්‍ය හිම දාලා ආදේශ කරන්න හිම යන්න එපා. ජකාරය ජතර එහෙම පද හැදින්නේ නැහැ. ජතර ජතම එහෙම හැදින්නේ නැහැ. ඒ තැන් වල බුද්ධහට ජෝ ආදේශ වෙන්නේ නැහැ. මේ තැන් දෙකේදී විතරයි. ඒකයි මේ කිව්වේ විශේෂයෙන්. ආදේශ උද්ධිට්ඨ කියලා පදයක් නම් දැකලා නැහැ. ඒ වෙනුවට තමයි එතකොට මේ පදේ තියෙන්නේ. ඉස්සික පදේකුත් බුද්ධිස්තික කියලා පදයක් නම් දැකලා නැහැ. එතකොට බුද්ධතර කියන පදේ තමයි ප්‍රධාන යෙදෙන්නේ. ඊට පස්සේ මේ පද දෙකේ දෙනවා. එතකොට බුද්ධතම කියන පදෙත් යෙදෙන්න ඇතැම් විට පුළුවන්. බුද්ධතම කියලා වචනයකුත් ඉදිරියට තියෙනවා. හැබැයි බුද්ධ තමිස්සික කියලා වගේ පද නම් යෙදිලා නැහැ. ඒතොර ඉස්සික ප්‍රත්‍ය යෙදෙන්නේ නැහැ. යෙදිලා නැහැ බුද්ධ දේශනාවේ. ඉතිරි ප්‍රත්‍ය හතර යෙදිලා තියෙනවා. ඒතොර ඊයේ ඊට ප්‍රත්‍ය දෙකේදී බුද්ධහට ජය ආදේශය වෙනවා. පැහැදිලි ඇති. ඊළඟ උදාහරණෙට යමු අපි. ඒවං මෙසේ පසත්තස්ස සෝච ඉති. පසත්තස්ස සෝච යන සූත්‍රයින් සාදේශේ සකාර ආදේශය කළ කල්හි තෙයෝ සිට්ඨු.
තෙයෝ සිට්ඨු.
අයං ඒතේසං අතිසයේන ප්‍රසප්තෝ.
අයං ඒතේසං අතිසයේන ප්‍රසප්තෝ.
යන අර්ථයෙහි.
යන අර්ථයෙහි.
තෙයෝ සිට්ඨු.
තෙයෝ සිට්ඨු.
යන පද දෙක සැකසී.
යන පද දෙක සැකසී.
අන්න එතකොට තවත් ඔය අපි නිතර අහුවෙන වචන දෙකක් හැදුණු විදිය, ඒකේ නිරුක්තිය තමයි මේ පෙන්වන්නේ. ඒ පදේ හැදුණු අර්ථය, මොන අර්ථයෙන්ද මේ පදේ හැදුනේ කියන එක. එතකොට දැන් මේකක් දැක්කම තමන් තේරුම් ගන්න ඕන මේ කියලා තියෙන්නේ මේකයි. දැන් සෙයෝ කිව්වට එතන ඊය ඉට්ට ප්‍රත්‍ය පැහැදිලි නැහෙනේ, පේන්නේ නැහෙනේ. නමුත් ඒ ඊය ඉට්ට ප්‍රත්‍ය තියෙනවා ඊට කලින් ප්‍රසප්ත කියන ඒ වචනය වෙනුවට සකාර ආදේශයක් වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපිට අර්ථය එකපාර පැහැදිලි නැත්තේ. එතකොට ඒ මුලින් තියෙන ප්‍රසත්ත කියන වචනය පොඩ්ඩක් වෙනස් වෙලා සකාරයක් වෙලා තමයි ප්‍රත්‍යත් එක්ක එකතු වෙලා තියෙන්නේ. ඒ නිසා ටිකක් ඔන්න ඔය වගේ තැන්වල අපි හොඳට මේ කාරණාව දැනගෙන ඉන්න ඕන, නැත්නම් අපිට අර්ථය පැහැදිලි වෙන්නේ නැහැ. පැහැදිලි නේද? එතකොට කොහොමද මේකේ අර්ථය? මේ සූත්‍රයෙන් කියවෙන්නේ මොකද්ද? ප්‍රසත්තස්ස සෝච. ප්‍රසත්ත කියන වචනයට සකාර ආදේශයක් වෙනවා කියන එකයි තේරුම. ප්‍රසත්ත කියන වචනය. ප්‍රසත්ත කියන එකේ තේරුම? ප්‍රසත්තයි කියන එකේ තේරුම මොකද්ද? සුබද්‍රානන්ද ප්‍රසත්තයි. තේයන ප්‍රසස්තයි නේ. යායතව එක කියන්නේ තේ වචන දී නේ. පසසන ලද කියන අර්ථය. පසසනවා කියන්නේ ප්‍රශංසා කරනවා. එහෙනම් ඒකට මේකේ තේරුම ප්‍රශංසා කරන ලද, ප්‍රශංසාවට ලක්ුණ කියන එකයි අර්ථය ප්‍රසස්ත කියන එකේ තේරුම. එහෙනම් ඒවත් තේරුම් අරන් තියෙනවා. නිකම් අපි වචන කිව්වට මදි අපි ලියලා තියෙනවා යටි. අද වෙලාවට ඒක දැකලා නැත්තේ. එතකොට පසස්නාලද පැසසුම් කියලා සිංහලෙන් කියනවා. ප්‍රසංසා කියන වචනේ තේකනවා. එතකොට මේ කෙනා, මේ තැනැත්තා, මේ අය අතුරින් අතිශයින්ම ප්‍රසස්ත කෙනයි, අතිශයින්ම ප්‍රශංසාවට ලක්ුණු කෙනෙක් කියන අර්ථයේ අපිට වචනයක් හදා ගන්න ඕනේ. ඒ දැන් වචන ගොඩයි ඉන්නේ නැත්නම් අතන ඒක තනි වචනයකින් කියන්න පුළුවන්. අයංගී තේසං අතිශයින ප්‍රසප්තෝ කියද්දී වචන දැන් හතරක් තියෙනවානේ. ඔය හතරෙන් කියවෙන අර්ථය තනි වචනයකින් කියන්න පුළුවන්. ඒ නිසා තමයි තද්දිත කියන එකට අපි කිව්වේ තස්ස හිතං. නාමයට හිත හිතයි. ඇයි? දීර්ඝ අර්ථයක් කෙටියෙන් කියන්න පුළුවන්. ඒ නිසා තමයි තද්දිත වල වැදගත්කම තියෙන්නේ. එතකොට මෙන්න මේ කියපු අර්ථයේ අර ප්‍රත්‍ය දෙකම යෙදෙනවා. ඊය ප්‍රත්‍යයයි ඉට්ට කියන ප්‍රත්‍යය. ඊට පස්සේ මෙන්න මේ කලින් කියපු අර්ථ තියෙන වචන ඒවා ටික අයින් වෙලා යනවා. අයං ඒතේසං අතිසේන කියන වචන අයින් වෙලා යනවා. ඒ වගේම විභක්ති ලොප් වෙනවා ප්‍රසප්තෝ කියන තැන. ඊට පස්සේ දැන් ඉතිරි වෙන්නේ ප්‍රසප්ත ධන ය ප්‍රසප්ත ධන ඉට්ට කියලා. ඊට පස්සේ ප්‍රසප්ත කියන පදේට අපි දැන් කියපු සූත්‍රයෙන් මොකද්ද ගන්න ආදේශය? සකාරය. ඊට පස්සේ දැන් ඉතිරි වෙන්නේ ස ධන ය ස ධන ඉට්ට. ඒකේ තේරුම එතකොට ප්‍රසප්ත ධන ය ප්‍රසප්ත ධන ඉට්ට කියන එකම තමයි. ඊට පස්සේ මේ සයන්නේ තියෙන අකාරයේ කලින් අපි අර ජේය ජෙට් හදාගත්තු ක්‍රමයටමයි මෙතනත් වෙන්නේ. ඒ දෙයමයි මෙතන පූර්වස්වරයේ ලොප් වෙලා පරස්වරය ක අසවර්ණ ආදේශයක් වෙනවා. පැහැදිලි නේ? ඊට පස්සේ දැන් දෙකේදී මේ විදිය. ඉතින්
ආයන්නේ කපන්නේ.
ඔව් ඔව්. මේක කපලා බෑ. ඊට පස්සේ කලින් විදියටම මෙතන යකාර දිත්තය මෙතනදී ඊට පස්සේ පරණයන ආදී ඒ විදිහට සිද්ධ වෙලා සෙය්‍ය සෙට්ට කියලා වචන දෙක හැදෙනවා. ඊට පස්සේ අපි ඉතින් මෙතන තව ටිකක් කෙටි කළා. දී ටික දැන් කලින් ඒ වගේ කරලා හුරුව තියෙන නිසා පෙයාලම ඇතුලේ ඉතිරි සූත්‍ර ටික. පේනව නේද? දැන් මෙතන බලපුවාම මේ සූත්‍ර ටික පේන්න ඕන. නේද? මේක බලපුවාම සිය කියන්නේ හිතේ තියෙන්න ඕන. කලින් බලලා හොඳට මතක තියාගෙන හිටියොත් පේනවා. දෙකට ගියොත් නම් පේන්නේ නේද? ඒකෙත් නැහැ. හරි වෙයි. මේ තමයි යන්න වෙනවා නේ. ගොඩක් ඒ වගේ ආව ඉතින් නම් යන්න වෙනවා. තියාර විදියමයි වෙනසක් නැහැ. පද දෙක ඒ අර්ථයෙන් හැදෙනවා. සෙය්‍යෝ සෙට්ටෝ කියලා. මේ අය අතරින් මේ කෙනා තමයි ප්‍රසස්තම කෙනා. අග්ගෝ හමස්නි ලෝකස්ස එතන කියන්නේ ජෙට්ටෝ හමස්නි ලෝකස්ස. සෙට්ටෝ හමස්නි ලෝකස්ස. කොහොමද මේ ජෙට්ටයි කියලා කියන්නේ? වෘද්ධතම. කියන්නේ වැඩි හිටින උතුමන් වහන්සේ. සෙට්ටෝ කියන්නේ ප්‍රසස්තම උතුමන් වහන්සේ. අපි ඒවට දැන් ශ්‍රේෂ්ඨ කියලා කිව්වට ඔකේ අපි අර්ථය එතකොට ගන්න ඕන මෙන්න මේ විදිහට. ශ්‍රේෂ්ඨයි කියන එකේ තේරුම ශ්‍රේෂ්ඨයි කියලා කියන්නේ සෙට්ට කියන වචනේ පරිවර්තනෙනේ. ඒකේ තව වචන කීපයකින් විස්තර කරනවා නම් අර්ථය අනිත් අය අතුරින් ප්‍රසං අතිශයින් ප්‍රශංසාවට ලක් වුණා කියන එකයි අර්ථය. හරි. ඒ වෙලාවට මේ විග්‍රහ වාක්‍ය ඉතින් අපිට දැනගෙන තියාගන්න ඕන. වචනේ දකින්දි ආ මේ කියන්නේ මේකයි මේකේ අර්ථය. හරි, අපි ඊළඟ සූත්‍රයට යමු. තදස්සාත්ථීති වීච ඉති. තදස්සාත්ථීති වීච යන සූත්‍රයෙන් වී ප්‍රත්‍යවේ මේධා අස්ස අත්ති ඉති ප්‍රඥාව මොහුට ඇත්තේය යන අර්ථයෙහි මේධාවි යනුවෙන් පදයක් සැකසේ. හරි. එතකොට අපි මේ සූත්‍රයෙන් කියවෙන්නේ මොකක්ද? තං අස්ස අත්ති ඉති වි. තං එය අස්ස මොහුට අත්ති ඉති ඇත්තේය යන අර්ථයෙහි වි. වි ප්‍රත්‍ය කියදෙනවා. එතකොට වි ප්‍රත්‍ය එකතු වුණාම මේකෙන් කියවෙන්නේ වි ප්‍රත්‍යට කලින් තියෙන දේ මේ කෙනාට තියෙනවා. එතකොට මේදා කියලා කියන්නේ නුවණට කියන නමක්. එතකොට මේ නුවණ තියෙන කෙනාට කියන නමක් තමයි මේදා වි. එතකොට වි ප්‍රත්‍ය එකතු වුණාම මේකෙන් කියවෙන්නේ මේදා අස්ස අත්ති. පැහැදිලිනේ? අර තං කියන ඒක වෙනුවට මේ ඊට මුලින් යෙදෙන නාම පදේ දාගන්න. තං අස්ස අත්ති කියන එකයි පොදු සූත්‍රය. එතකොට ඒ වෙනුවට මේදා අස්ස අත්ති නුවණ මොහුට ඇත. එතකොට ඒ විදිහට බලමු පදේ හැදිලා තියෙන විදිය. මේදා අස්ස අත්ති කියලා සූත්‍රය ලියලා ඊට පස්සේ ඒ අර්ථයේ දැන් කියපු සූත්‍රයෙන් වී ප්‍රත්‍ය ගන්න. ඊට පස්සේ ඒකෙත් ඒ කලින් කියපු පද ටික අපි අයින් කරලා දා ගන්න හරි. ඊට පස්සේ කොහොමද පදේ දෙන්නේ? මේදා අත්ත අත්ති නුවණ මොහුට ඇත. ඊට පස්සේ මේකේ අත්ත අත්ති කියන මොහුට ඇත කියන ඒ පද දෙක අයින් වෙලා යනවා. ඇයි? ඒ අර්ථේ තමයි වි ප්‍රත්‍ය දුනේ. ඊට පස්සේ ඉතින් වෙන මොකක් කරන්න දෙයක් නැහැ, එක එකතු වෙන්න තියෙන්නේ. හරි, ලේති මේදා වි කියලා පදයක් හැදෙනවා. ඒකත් ඊකාරාන්ත නිසා සේසතෝ ලෝපං සූත්‍රයෙන් විභක්ති ප්‍රත්‍ය අයින් වෙලා යනවා. ඒ විදිහට හැදෙන තවත් පද තියෙනවද? මායාවි, ඒ වගේ පදත් තියෙනවා. මායා අත්ත අත්ති මායං මොහුට ඇත කියන අර්ථය මායාවි. ඒ ස්ත්‍රීලිංග පද ඉනී ප්‍රත්‍යයකට මේ පුල්ලිංග පදේ මේදාවි කියන්නේ ස්ත්‍රීලිංග පදයක් එහෙම නෙවෙයි ඈ. ඒක කොහොමද කියන්නේ? ඒ දණ්ඩී කිව්ව ස්ත්‍රීලිංගද? ඒව කියන්න බෑ. ධම්ම දස්සි කිව්ව පුල්ලිංග පදේ වයි ඊ ප්‍රත්‍ය පුල්ලිංගයි. ඒ ඊ ප්‍රත්‍ය ශ්‍රී ලිංගයට හරවනවා නම් ඒ ඊ ප්‍රත්‍යයෙන් අවසන් වෙන ඒවා එතනදී ඉනී ප්‍රත්‍යයක් අගට ආයකතු කරන්නේ. ඊ ප්‍රත්‍යයෙන් අවසන් වෙන පදයක් පුල්ලිංග ශ්‍රී ලිංගයට හරවනවා නම් ඉනී ප්‍රත්‍යයකට වෙන්නේ. ඒකට දණ්ඩී කියන්නේ දඬු ඇති පුරුෂයා. දඬු ඇති ස්ත්‍රියක් ගැන කියවෙනවා නම් දණ්ඩිනී වෙන්න ඕන. මේදා වි කියන්නේ නුවණ ඇති පුරුෂයා. නුවණ ඇති ස්ත්‍රියක් ගැන කියවෙනවා නම් මේදා විනී වෙන්න ඕන. මායා වි කියන්නේ පුරුෂයා. මායා විනී කිව්වොත් ඊට අදාළ ස්ත්‍රිය. හරි, ඒක ලේසි. අපි ඊළඟට යමු. එවං මෙසේ තපාදිතෝ සී ඉති. තපාදිතෝ සී යන සූත්‍රයෙන් සී සී තද්දිත ප්‍රත්‍යයේදී විත්තං ප්‍රත්‍යයේ සකාරය දිත්තවේ තපස්සි. තපං අස්ස අත්ති යන වාක්‍යයෙහි තපස්සීයයි පදයක් සැකසේ. එතකොට ඔන්න ඊළඟට තපස්සී කියන වචනේ හදන්න යන්නේ. ඒකේ තේරුම තපස්සී කියන්නේ තපස මොහොත ඇත. ඒ කියන්නේ තපස තියෙන තැනැත්තා. තපස් රකින්නයි කියලා කියන්නේ. එතකොට යම් කිසි විදිහේ සීලයක් සමාදන් වෙලා තපෝ ගුණයක් කියලා කියන්නේ මේ විදිහේ තපසක් සමාදන් වෙලා රකින්න කියන අන්න ඒ විදිහේ එය තියෙනවයි කියන අර්ථයේ සී සී තද්දිත ප්‍රත්‍ය අපි ගන්නවා. තපාදිතෝ සී සූත්‍රේ. ඊට පස්සේ මේකේ අස්ස අත්ති කියන පද ඉවත් වෙලා යනවා උත්තට්ඨාන සූත්‍රයෙන්. විභක්ති තපං කියන තැන තියෙන අං ප්‍රත්‍ය අයින් වෙලා යනවා. ඒ වගේම ප්‍රකෘතිමත් වෙනවා. ඊට පස්සේ තපදනසි කියලායි තියෙන්නේ. තපදනසි. ඊට පස්සේ මේ සී කියන ප්‍රත්‍යයේ තියෙන අල්සයන්නයි ඊයන්නයි වෙන් කරගන්න. මේ සී යන්නේ තිබුණු අල්සයන්න තමයි මේ තියෙන්නේ. එතන තිබුණු ඊයන්න තමයි මේ තියෙන්නේ. මේ දෙක වෙන් කරගත්තා. වෙන් කරගෙන මේ හල්සයන්න දිත්ත කළා. පැහැදිලිද? සී කියන එකේ තිබ්බ හයන්න දිත්ත කරලා මේ ඊයන්ට අපහොයකට කරනවා. එතකොට සී වෙනවා. සී යන සී බවටපත් වෙනවා. ඊට පස්සේ තපසී කියලා තිබ්බ එක තපස්සී වුණා. මොකද බුද්ධ දේශනාවේ තියෙන්නේ තපස්සී කියලා. පැහැදිලි? මේ විදිහටම තව හැදෙනා නේද? යසස්සී. යසස්සී. විපස්සී කියන එක වෙන විදිහට හැදෙන්නේ. මේ චිතක පදය. නෑ ඒවා කිතක පද නේ ඒ ද පප්පති කියන ක්‍රියාපදයෙන් හැදෙන කිතක පදේ ඒවා තීකාරයකින් තමයි ඉවර වෙන්නේ ඒ උනාට ඒවා කිතක පද තද්දිත නෙවෙයි කිතක පදයක් තද්දිත නෙවෙයි ඒ දකින්න මනාව දකින්න කියන
ඒකට
යන්නේ යසස් කියන්නේ යසස් නාම පදයෙන් පස්සේ වෙන්නේ පායන එක දැන් අරක දිස ධාතුවෙන් පස්සේ තමයි ඊ ප්‍රත්‍ය එකතු වෙලා දස්ති කියලා හැදෙන්නේ
මාලි
කොහොමද
මාලි
උමාලි කියන පදෙත් එන්නේ මාලා අස්ස අත්ති මාලා මල් මාලා මේ කෙනාට තියෙනවා කියනවාත් මාලි කොට ඡප්ති හරි බලි ඡාගි අපි අරගත්ත නේද මේ ගොඩක් අද තියෙන ඔක්කොම කියන්න ඕනේ නැහැ වෙලා යනවා නේද පැහැදිලි නේ මේක ඒකට මේ මේක දිත්ත වෙන්නේ පරදේභාව සූත්‍රයෙන් සකාරී දිත්ත හරි ඊළඟට ඔන්න ඉතින් අපි අර දන්න තවත් සූත්‍රයක් ඒත් එතකොට ඊ ප්‍රත්‍යයක් යෙදෙනවා ඊට අමතරව තවත් ප්‍රත්‍යයක් යෙදෙනවා දණ්ඩ ශබ්දයෙන් පස්සේ ඒ නිසා ඉක ඊ කියන ප්‍රත්‍ය දෙකම අපි ගන්න මේ සූත්‍රය වෙනම කියලා තියෙනවා දණ්ඩාදිතෝ ඉක ඊ ඉති
දණ්ඩාදිතෝ ඉක ඊ ඉති
දණ්ඩාදිතෝ ඉක ඊ යන සූත්‍රයෙන්
දණ්ඩාදිතෝ ඉක ඊ යන සූත්‍රය
ඉකෝච ඊච
ඉක
ප්‍රත්‍යත් ඊ ප්‍රත්‍යත් වේ
ඉක ප්‍රත්‍යත් ඊ ප්‍රත්‍යත් වේ
දණ්ඩිකෝ දණ්ඩි
දණ්ඩිකෝ දණ්ඩි
දණ්ඩෝ අස්ස අත්ති යන වාක්‍යෙහි
දණ්ඩෝ අස්ස අත්ති යන වාක්‍යෙහි
දණ්ඩිකෝ යයිද
දණ්ඩිකෝ යයිද
දණ්ඩි යයිද
දණ්ඩි යයිද
විකල්ප පද දෙකක් සැකසේ හරි දණ්ඩාදිතෝ ඉක ඊ යනුද
දණ්ඩාදිතෝ ඉක ඊ යනුද
ප්‍රත්‍ය විධාන සූත්‍රයි
ප්‍රත්‍ය විධාන සූත්‍රයි
දණ්ඩාදිතෝ යනුද
දණ්ඩාදිතෝ යනුද
ඉක යනුද
ඉක යනුද
පොඩ්ඩක් ඉන්න ඉක ඊ ඉක ඊ යනුද
ඉක ඊ යනුද
මෙහි පද දෙකයි
මෙහි පද දෙකයි
හරි එතකොට මේකේ ඉකෝච ඊච කියලා පද දෙක ද්වන්ද සමාසයෙන් සමාස කරලා එකක් කරගන්න. එතකොට මේකේ සූත්‍රයේ අපි අර්ථ කියමු දණ්ඩාදිතෝ දණ්ඩ ශබ්දාදිය කිරින් පරව තං අස්ස අත්ති ඉති එය මොහුට ඇත්තේය යන අර්ථයෙහි වා විකල්පයෙන් ඉක ඊ ඉක ප්‍රත්‍යත් ඊ ප්‍රත්‍යත්
යෙදේ
මේකත් ප්‍රත්‍ය විධාන සූත්‍රයක් ඒ විදිහට පද කියන පද ගන්න කියන්නේ. දැන් විභක්ති වලින් වෙන් කරලා තියෙනවා නේද? ඒක පද දෙකක් නේ. විභක්ති වෙන් වෙලා නැතුව තියෙනවා කියන එකෙන් සමාස කරලා තනි පදයක් නේ. හරි අපි මේ සූත්‍රයෙන් එතකොට කියවෙන්නේ දණ්ඩාදී ශබ්දයන්ගෙන් පස්සේ ප්‍රත්‍ය දෙකක් කියදෙනවා. එය ඇත කියන අර්ථයේම අර කලින් කියපු ඒ වගේ දැන් ඊ ප්‍රත්‍ය විතරයි යෙදුනේ. දැන් කිය මේකේ ප්‍රත්‍ය දෙකක් කියදෙනවා ඉක ඊ කිය. හරි. එතකොට මේ දණ්ඩාදිතෝ කියලා කියලා තියෙනවා දණ්ඩාදී ගණය කියලා. එතකොට මේ විදිහට හැදෙන පද කීපයක් තියෙනවා. මේ ප්‍රත්‍ය දෙකම යෙදෙන පද කීපයක්. ඒවත් සටහනක් දාලා තියාගන්න. මාලි ශබ්දය කොට මාලා තමයි ඇත්තම වචනේ. මාලා කියන ශබ්දය, චත්ත කියන ශබ්දය, මාලා චත්ත. කොට රූප, රූප මාලා චත්ත රූප කියන ඒ වචනත් එක්ක මේ ප්‍රත්‍ය දෙකම එදෙනවා. කොහොමද? මාලි ඊට පස්සේ මාලිකෝ, මාලි මාලිකෝ, චත්ති චත්තිකෝ, රූපී රූපිකෝ. ඔය දී වචන සමාන අර්ථයි. එක දණ්ඩාදී ගණය හරි. ඊට පස්සේ අපි මේක ලොකු වෙනසක් නැහැ. කලින් ක්‍රමයටම දණ්ඩෝ අස්ස අත්ති කියලා විදිහට යෙදිලා එක ඊ ප්‍රත්‍ය දෙක ගන්නවා. මේකෙත් එතකොට මේ ටික ලොක් වෙලා යන්න ඕන. දණ්ඩ ඊට පස්සේ ඉතිරි වෙන්නේ දණ්ඩ ඔව් දණ්ඩ ඕ කියන එක ඒකෙත් ඕ කියන කොටසත් අයින් වෙලා ගියපහම දණ්ඩ දන ඉක දණ්ඩ දන ඊ කියලා තැන් දෙක ඉතිරි වෙනවා. ඊට පස්සේ කලින් විදියටම පූර්වස්වර ලෝප පරණයන සිද්ධ වුණාම දණ්ඩික දණ්ඩී කියලා වචන දෙක හැදෙනවා. ප්‍රතිදීන් වර්ණ ගුණම ඉදුප්පෙ කිසිම කියන්න දෙයක් නැහැ. ඒක ඉච්චර අමාරු නැහෙනේ. දණ්ඩිකෝ කියන එක හැදෙද්දි දණ්ඩික කියන ශබ්දයෙන් පස්සේ සෝ සූත්‍රයෙන් සීහට ඕ ආදේශය වෙනවා. දණ්ඩී කියන ශබ්දය හැදෙද්දි ආදේශ ආදියක් වෙන්නේ නැහැ. සේසතෝ ලෝපං සූත්‍රයෙන් විභක්ති ලොප් වෙලා දණ්ඩී කියලා හැමම හිතෙනවා. ඊකාරාන්ත පදයක් නේ. ඒ නිසා විභක්ති ලොප් වෙනවා නේ තැන් වල මතක ඇති. නාමකාණ්ඩේ කතා කළායි. පද දෙක හැදෙනවා දණ්ඩිකෝ දණ්ලි. දඬු මහුට ඇත්තේ කියන එකයි තියෙන්නේ. ඒක වචනේ. ඈ? ඔව් ඉතින් දඬු ගොඩක් තිබ්බත් දණ්ඩක් තිබ්බත් දණ්ඩීම තමයි. දණ්ඩක් මහුට ඇත්තේ කිව්වත් හරි. හරි. දණ්ඩී ගෝතම වංශෝ. දණ්ඩ කර අතින් අරන් ඉන්න ගෝතම වංශ ස්වාමීන් වහන්සේ තමයි. හරි. පැහැදිලි ඇති. දණ්ඩී පවර චිත්තු. දණ්ඩක් අරගෙන කාට හරි යන්න නේද? දණ්ඩක් අතින් අරගෙන පවර චිත්ත ආයුෂ්මත්. ඊළඟ සූත්‍රයට අපි යමු බලන්න. ගුණාදිතෝ වන්තු ඉති. ගුණාදිතෝ වන්තු යන සූත්‍රයෙන් වන්තු වන්තු ප්‍රත්‍ය වේ. ගුණවා ගුණෝ අස්ස අත්ති යන අර්ථයෙහි ගුණවායයි පදයක් සැකසේ. පඤ්ඤවා පඤ්ඤා අස්ස අප්ති යන අර්ථයෙහි පඤ්ඤවායයි පදයක් සැකසී යදාදීනා යදාදී සූත්‍රයෙන් රස්සෝ පඤ්ඤා පදයේ පදාන්ත ආකාරය රස්වේ එතකොට මේ කියවේ මොකක්ද? ಗುಣ ආදී ශබ්දයන්ගෙන් පරව එය ඇත්තේය කියන අර්ථයේ වන්තු කියලා තත්වයක් කියනවා. එතකොට ඒකේ තේරුම අර කලින් වගේ ඇත කියන අර්ථයම තමයි. දැන් ඒකයි මේවට කියවේ අස්ත්‍යාර්ථ තද්දිත. ඇත කියන අර්ථයේ තද්දිත පද. එතකොට ඇත කියන අර්ථයක් තමයි ඉන්නේ. එතකොට මොකක්ද මේ කලින් ඒ ප්‍රත්‍යයට කලින් තියෙන දේ ඇත. එය ඇති පුද්ගලය ගැන කියන. එතකොට ප්‍රත්‍යයට කලින් යෙදෙන වචනයක් තියෙනවනේ. ಗುಣ කියලා යෙදුනොත් ඉතින් ಗುಣය ඇති කෙනෙක්. එතකොට ඒ විදිය. එතකොට බල කියලා යෙදුනොත් බලය ඇති පුද්ගලය. වැදගත්ද? එතකොට ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේකේ මේ වන්තු ප්‍රත්‍යය යෙදෙන විදිය. එතකොට ඒකයි මේවා අපි දැන් වර්ණගිනි වල කතා කළා. මේකේ තේරුම එතකොට දැන් දැනගන්න ඕන. ಗುಣ වන්තු කියන එකේ තේරුම ಗುಣය ඇත්තා. වන්තු කියන කොටස විතරක් ගත්තම තේරුම ඇත කියන එකයි. ඇත. ඊට පස්සේ අපි දැන් විග්‍රහ වාක්‍ය ගන්නවා. ಗುಣෝ අස්ස අත්ති. ಗುಣය මොහුට ඇත කියන අර්ථයේ වන්තු ප්‍රත්‍ය අපි එකතු කරගන්නවා. මේ වන්තු ප්‍රත්‍යයෙන් කියවෙන නිසා අස්ස අත්ති කියන ටික අපි ලොක් කරනවා. ඒ වගේම විභක්තිත් අයින් කරලා දානවා මේ ಗುಣෝ කියන පදයේ. ඊට පස්සේ වචන දෙක එකතු වුණාම ಗುಣවන්තු කියලා පදේ හැදෙනවා. ඉතින් තද්දිත පදේ හැදලා ඉවරයි දැන්. ಗುಣවන්තු කියලා කියන පදේ හැදිලා ඉවරයි. ප්‍රථම ඒක වචන පදෙත් අපි හැදුවා. එතකොට නාම කාණ්ඩෙත් මතක් වෙන්නත් එක්ක. එතකොට කොහොමද වෙන්නේ? ಗುಣවන්තු කියලා වචනේ තියෙනවා. මේකේ මේ ಂತು කියන කොටසට ප්‍රථම ඒක වචනයේ යෙදෙන තැනදී අපි දැන් මෙතෙන් එකතු කරන්නේ ಗುಣවන්තු ධනසීනේ ප්‍රථම ඒක වචනේ හදද්දි ಗುಣවන්තු ධනසී. ඊට පස්සේ මොකද වෙන්නේ? තේජානන්දායස්ම. ඊට පස්සේ යටින් නීලා තියනවා වෙනදී. වන්තු ප්‍රත්‍යේ කියන උන්තු කොටස සහ සී කියන විභක්ති ප්‍රත්‍ය කියන ඒ කොටස් දෙකටම ආයන්නක් ආදේශ වෙනවා. ඒ දෙන්නටම තමයි ආයන්න ඉන්නේ. වැදිරිනේ සී සීත් එකම. එතකොට ඒ පදාන්තයක් එකම තමයි සීහට ආයන්නක් එනවා. ඊට පස්සේ දැන් උන්තු කොටසක් නැහැ, සී කොටසක් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ ආ. ඊට පස්සේ ගුණව ධන ආ කියලායි හිටින්නේ. ගුණව ධන ආ. ඊට පස්සේ ගුණව කියන තැන තියෙන හල් වය ඒ වකාරස්ස අකාරය වෙන් කරගෙන පූර්වස්වර ලොප් කරලා සමුනවපුවම ගුණවා කියලා වචනේ හැදෙනවා. ප්‍රථම ඒක වචන පදේ. ගුණවා ගුණවන්තෝ ඔය විදිහට නිවර්ණ කියන්නේ. ඒ ගුණවන් ගුණව ගුණවා ගුණවන්තෝ ගුණවන්තා විදිහට පාඩම් කරගත්ත විතරයි නේ. මේක ඉතින් අපි වර්ණගිනි වල ඒ ටික කතා කරගෙන ගියා. නාම කාණ්ඩේ කතා කළා ඒව හැදෙන හැටි පද. එතකොට අන්න ගුණවා කියලා කියපුවාම මේ පදේ හැදුනේ ಗುಣවන්තු කියන පදයෙන්. මේකේ තේරුම ಗುಣය ඇති පුරුෂයෙක්. පුල්ලිංග පදයක්. ඒවා ශ්‍රී ලිංගයේ හදන හැටිත් අපි කතා කළා. ಗುಣවන්ති ಗುಣවති දෙවිදියකට පද හැදෙනවා. ඒතර ওই විදියටම අපි ගත්තොත් එහෙම බලය ඇති තැනැත්තා. බලය ඇති පුරුෂයාට මොකද්ද කියන්නේ? අපි අහන කෙනා උත්තර දෙන්න. පවිවේකාය බලය ඇති තැනැත්තා. ඈ කිය බලවන්තු. එතකොට ඒක ප්‍රථම ඒක වචනේ ඔව් බලවා කියලා ඉන්නේ. එතකොට භාග්‍ය ඇති උතුමන් වහන්සේ යහන කෙනා කියනවා. කවර චිත්තයක් මගේ ඒ ප්‍රථම ඒක වචනේ වරණගලන්නේ මුල් පදේ කොහොමද තියෙන්නේ මුලින් තියෙන්නේ භගවන්තු භාග්‍යයට කියන්නේ භග එතකොට භාග්‍යවන්තු කියලා කියන්නත් පුළුවන් භග කියලාත් කියනවා භාග්‍යයට ඒ නිසා භගවන්තු කියන පදේ ප්‍රථම ඒක වචනේ වරණෙගෙද්දි මේ ක්‍රමයට භගවා කියන හැදෙනවා මුතු හට ආආදේශ වෙනවා ඇති ඉතිරි ඒවා අපි දැන් ඉතිරි වර්ණ කිල්ලේ ඒ තියෙන ඉතිරි වචනත් එක්ක බලා ගන්න නේ ඒවං මගවා කුලවා ඵලවා යසවා ධනවා සුතවා භගවා ඒ විදිහේ තියෙනවා දැන් මම ඒ විදිහට මේ ක්‍රමයට හැදෙන පද ටික ඒ ගාථා වලින් පෙන්වලා තියෙනවා ව්‍යාකරණ පොත්වලම රූප සිද්ධියදී පෙන්වනවා ඒකට ඒ රූප සිද්ධිය තමයි ওই සංග්‍රහ ගාථා තියෙන්නේ රූප සිද්ධිය ඒ ටික පෙන්වලා තියෙනවා ඉතින් ආවම එක පස්සේ බලමු. හරි. එතකොට ඒ කියපු සූත්‍රයෙන්ම තමයි පඤ්ඤවා කියන වචනයත් හැදෙන්නේ. එතකොට ඒකේ විග්‍රහ වාක්‍ය මොකද්ද? පඤ්ඤා අස්ස අත්ති ප්‍රඥාව මොහුට ඇත. ඒ කියන අර්ථයේ කලින් කියපු විදිහටම වන්තු ප්‍රත්‍යකතු වෙනවා. හැබැයි මෙතන පොඩි වෙනසක් වෙනවා. පඤ්ඤා කියන වචනයේ පදාන්ත ආකාරය ප්‍රස්ව වෙනවා, කෙටි වෙනවා, අයන්නක් වෙනවා. පඤ්ඤාවන්තු කියලා නෙමෙයි බුද්ධ දේශනාවේ යෙදিলা තියෙන්නේ පඤ්ඤවන්තු කියලා. පඤ්ඤාවන්තුනේ නැත්තම් එන්න ඕන. ආකාරයෙන් පඤ්ඤානේ වචනේ. ඒ වුණාට දේශනාවේ තියෙන්නේ පඤ්ඤවන්තු කියලා. ඒ නිසා තමයි ප්‍රස්ව කරා. පඤ්ඤාවන්තු කියලා තැන් කීපයක තියෙනවා අපිට අහු වුණා. ඒ තැන් වලදීත් කෙටි කරන්න නැතුව පදේ හදා ගන්න පුළුවන්. ඒකට අර කලින් කියපු ක්‍රමයටම ඉති පිටික වෙනසක් නැහැ. පැහැදිලි ඇති. හරි, අපි එමනම් ඊළඟ කොටසට යමු. සත්‍යාදීහි මන්තු ඉති සත්‍යාදීහි මන්තු යන සූත්‍රයෙන් මන්තු මන්තු ප්‍රත්‍ය වේ
මන්තු ප්‍රත්‍ය වේ
මෙය ප්‍රත්‍ය විධාන සූත්‍රයකි සත්‍යාදීහි යනුද මන්තු යනුද මෙහි පද දෙකයි එතකොට මේකෙත් තන් අස්ස අත්ති කියන පදයයි වා කියන පදයයි අනුවර්තනය කරගෙන අපි සූත්‍රයේ අර්ථ කියනවා සත්‍යාදීහි
සත්‍යාදීහි
එතකොට මේ පදයේ දෙන්නේ සති ආදීහි කියන වචන දෙක එකතු කරලා සත්‍යාදීහි කියන වචනේ හැදෙන්නේ සති ආදීහි සති ආදී ශබ්දයන්ගෙන් පරව
සත්‍යාදී ශබ්දයන්ගෙන් පරව
තං අස්ස අත්ති ඉති
ඒ
මොහුට ඇත්තේය යන අර්ථයෙහි මන්තු මන්තු ප්‍රත්‍ය වේ සතිමා භානුමා සති අස්ස අත්ති සිහිය මොහුට ඇත්තේය යන වාක්‍යයෙහිද සතිමායයි පදයක් එකසේ බානු අස්ස අත්ති රශ්මි එහෙම නැත්නම් රැස් මොහුට ඇත්තේය යන වාක්‍යයෙහි බානුමායයි පදයක් එකසේ බලමු අපි ඒ පද තියෙනවද කියලා. හරි, වැඩි ටික නැහැ නේද? ඒ ටික හොයන්න නම් අමාරුයි. ඒක කමන්නේ නැහැ. හම බලාගෙන යමු. පේනවද බලන්න පුළුවන්ද? අපි කියන්නම් එතකොට. භානු අස්ස අත්ති. එතකොට අපි මුල් එක ගත්තම හති අස්ස අත්ති සිහිය මොහොත ඇත කියන අර්ථයේ ගින වචන යුත්තන්හි මේ විදිහට යෙදෙනවා. මන්තු මේ දැන් කියපු සූත්‍රයෙන් මන්තු ප්‍රත්‍යය යෙදෙනවා. ඊට පස්සේ අස්ස අත්ති පද අයින් වෙලා යනවා. ඊට පස්සේ සති මන්තු කියලා වචන සති මන්තු කියලා පදේ හැදෙනවා. කලින් කියපු ක්‍රමයටම මන්තු ප්‍රත්‍යයට ආයන්න ඇවිල්ලා පූර්වස්වර ලෝප වෙලා ආයන්නට පැමිණුණාම සතිමා කියලා වචනේ හැදෙනවා. මේක මෙතන තියෙන වැරැද්දක්. මෙතන මන්තු ධන 30ට තමයි ආයන්න එන්න ඕනේ. ඒවා හදා ගන්න ඕන. කලින් ක්‍රමේ තමයි. ඒවා වෙනසක් නැහැ. පැහැදිලි ඇති. ඉතින් වෙනසක් නැහැ. ගුණවාපදේ හැදුණු විදිහම තමයි වෙන වෙනසක් නැහැ. එතන මතක ඇති පද යද්දි අවිභක්තිස්ස ඌතුස්ස කියලා න්යාදී විභක්ති සහිත ඌතු ප්‍රත්‍යයට විභක්ති සහිත ඌතු භාගයට ආ ආදේශය. ඊළඟ එකත් ඒ ක්‍රමෙමයි, වෙනසක් නැහැ. භානු අස්සත්ති වචන විතරයි වෙනස් වෙන්නේ. මේක එතකොට ඉකාරාන්ත පදයක්, මේක උකාරාන්ත පදයක්. ඒක විතරයි වෙනස. නැත්තම් අර විදියමයි පද හැදෙද්දි භානුමා කියලා වචනයක් හැදෙනවා. භානු කියන්නේ රැත්. එතකොට ඉරට කියනවා භානුමා කියලා. ඔව් ඒකත් ඒවා ඉතින් කලින් ක්‍රමෙමනේ, වෙන වෙනසක් නැහැ. ඔව් ඒක හදා ගන්න ඕනේ. ඊළඟට ඔන්න ටිකක් වෙනස් විදිහක පදයක් හැදෙනවා. නිතර කියන වචනයක් කොහොමද හැදුනේ කියලා බලමු. ඊළඟ සූත්‍රය කියමු. ආයු සුකාරස් මන්තුම් හි ඉති. ආයු සුකාරස් මන්තුම් හි යන සූත්‍රයෙන් උස්ස ආයු ශබ්දයේ උකාරය හට අත් යන ආදේශය වේ. ආයස්ම ආයු අස්ස අත්ති යන අර්ථයෙහි මොහුට ආයු ඇත යන අර්ථයෙහි ආයස්මයයි පදයක් රැකෙති. එතකොට මේ සූත්‍රයෙන් කියවෙන්නේ මොකක්ද? එතකොට මන්තු කියන ප්‍රත්‍යයම අරගෙන ආයු ශබ්දය මුලට තියෙද්දි මන්තු ප්‍රත්‍යය යෙදෙන අවස්ථාවක ආයු ශබ්දයේ තියෙන උයන්නට යකාරස්ත උකාරයි. ආයු කියන තැන යු කියන තැන උයන්නක් තියෙනවනේ. හල්ලිය යන්නයි උයන්නයිනේ. අන්න ඒ උයන්නට අත් කියලා කැලලක් ආදේශ වෙනවා. අලුතෙන් එනවා. ආයු කියන එක ආයස් වෙනවා. එතකොට පදේ හැදෙන්නේ ආයු මන්තු නෙවෙයි ආයස් මන්තු. පැහැදිලිද? ආයුමන්තුනේ එන්න ඕන. ආයත්මන්තු කියලා තමයි බුද්ධ දේශනාවේ යෙදিলা තියෙන්නේ. ඒ ආවම එතකොට ප්‍රථම ආයක වචනේ හැදෙද්දී ආයත්මන්තු කියන එක ආයත්මා කියලා හැදෙනවා. කලින් විදියටම ගුණවන්තු ගුණවා වුණා විදියමයි. වෙනස තියෙන්නේ මෙන්න මේ ආයු ශබ්දයේ තියෙන උයන්නට අස් ආදේශ වීම. වෙන වෙනසක් නැහැ. එතකොට මේකෙත් අර මේ තී විභක්ති ප්‍රත්‍ය මෙතෙන්ඩයි එන්නේ. උන්තු දන තී කියන මුළු කොටසටම ආයන. එතකොට මේ සූත්‍රය වෙනස් වෙන්නේ නැහැ. සත්‍යාදීහි මන්තු සූත්‍රේම තමයි මන්තු ප්‍රත්‍ය ඉන්නේ. ආයු අස්ස අප්පි කියන අර්ථයේ ආයු අස්ස අප්පි දන මන්තු ප්‍රත්‍ය වෙනවා. අස්සාත්ති කියන පද අයින් වෙලා යනවා. ඊට පස්සේ ඉතිරි වෙන්නේ ආයු දන මන්තු. ඊට පස්සේ ආයු කියන තැන තියෙන යකාරයේ තියෙන උයන්න වෙන් කරගෙන ඒ උයන්නට අස් ආදේශය ගන්නවා මේ සූත්‍රයෙන්. දැන් කියපු සූත්‍රයෙන් ඊට පස්සේ තියෙන්නේ ආයත් මන්තු කියලා තමයි තද්දිත පදේ හැදෙන්නේ. ඊට පස්සේ මේ තී විභක්ති ප්‍රත්‍යයත් එක්ක උන්තු ප්‍රත්‍යයට ආයන්න ගන්නවා ආතින්හි කියන සූත්‍රය. ඊට පස්සේ ආයස්මා කියලා වචන හැදෙනවා. කලින් විදිහමයි. කලින් පදවල වගේ. මේ ටිකේ වෙනසක් නැහැ. මේ පෙළ විතරක් මතක තියාගත්තා නම් ඒ මේ ටික විතරක් වෙනස මතක තියාගත්තා නම් එන්නේ මෙච්චරයි වෙනස. හැදලියද අපි ඊළඟ සූත්‍රයත් එහෙනම් කියමු. සද්ධාදිතෝ න ඉති සද්ධාදිතෝ න යන සූත්‍රයෙන් නෝ න ප්‍රත්‍යවි සද්ධෝ
සද්ධෝ
සද්ධෝ යයි පදයක් සැකති. නිරුක්තිය කියමු බලන්න. සද්ධා අත්ථ අත්ති ශ්‍රද්ධාව මොහුට ඇත කියන අර්ථයේ න ප්‍රත්‍යේනවා. ඊට පස්සේ නකාරය වෘද්ධියට නිදීන්නේ තිබුර්ති වෙන්න දියන්නේ සද්ධා කියන තැන බැඳි අකුරක් පිටිපස්සෙන් තියෙනවා. ඒ නිසා වෘද්ධියක් වෙන්නේ නැහැ. සද්ධා කියලා නිදීන්නේ පළවෙනි ස්වරයේ පිටිපස්සෙන් හල් අකුරක් තියෙනවා. ඒ නිසා වෘද්ධි වෙන්නේ නැහැ. සාද්ධා වෙන්නේ නැහැ. ඇයි? සයන්නේ සයන්නේන් පිටිපස්සේ තියෙන්නේ බැඳි අකුරන් නිසා. පළවෙනි ස්වරයෙන් පස්සේ බැඳි අකුරක්. හරි. ඊපස් මේ මෙන්න මේ ප්‍රත්‍ය හරිම වැදගත්. ගොඩ දෙනකොට පැටලෙන ප්‍රත්‍යක්. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන මේ න ප්‍රත්‍ය ආවම මේකේ අර්ථය වෙනස් වෙනවා. ඒ සද්ධා කියලා කිව්වේ ශ්‍රද්ධාවට. ශ්‍රද්ධාව මොහොත ඇත. එතකොට සද්ද මේ හැදෙන අවසානයේට හැදෙන පදයෙන් කියවෙන්නේ එහෙම ශ්‍රද්ධාව නෙමෙයි. මේ කියවෙන්නේ ශ්‍රද්ධාව ඇති පුද්ගලයෙක්. හැදෙන්නේ සද්ධා කිව්වොත් ශ්‍රද්ධාවයි. සද්දෝ කිව්වොත් ශ්‍රද්ධාව ඇති පුද්ගලයෙක්. ඒතකොට ඒ පදෙත් වර්ණ ගන්න පුළුවන් ඒක වචන බහුවචනවල. කොහොමද? සද්දෝ, සද්ධා, සද්ධාන්, සද්දේ ඔය විදිහට වර්ණගෙනවා. ඒතකොට එතන බහුවචනෙන් සද්ධා කියලා එහෙම ආවොත් එතනින් කියවෙන්නේ ශ්‍රද්ධාව නෙවෙයි. ශ්‍රද්ධාව ඇති පුද්ගලයෝ පුරුෂයෝ. පැහැදිලි? මේ නිසා උන්වයි තැන් හරිම පැටලෙන්න පුළුවන් තැන්. ඒ නිසා අපි මතක් කරන්නේ මෙන්න මේ වගේ තැන් හොඳට ඔළුවේ තියාගන්න ඕනේ. ඒ නිසා තමයි අපි අර සමහර පරිවර්තනය කරන තැන්වල ඔන්න අර්ථ කියද්දි කියනවා එය ඇති කියලා අපි වෙනස් කරලා කියනවා. සමහර තැනකේ ඇති කියලා කියෙවෙන්නේ නැහැ. මෙන්න මේ අත්‍යාර්ථ න ප්‍රත්‍ය යෙදුණු තැන්වල ඒක සමහර විට නොකියා හැරියොත් අර්ථය අපහැදිලි වෙනවා. හරිද නේද? ඒක මේ ශ්‍රද්ධාව ඇති තැනැත්තා කියන ඕන තැන ශ්‍රද්ධාවෙන් කියලා පරිවර්තනයක් කළොත් වැරදීනේ. නේද? සද්දෝ පුරිතෝ ගාමං ගච්ඡති. ඔව්. අපි ඔබ බහුවචනයේ ගත්තොත් සද්ධා පුරිසා ගාමං ගච්ඡanti. ශ්‍රද්ධාවන්ත පුරුෂයෝ ගමට යත්. පුරිසා කියලා අපි අයින් කරනවා. සද්ධා ගාමං ගච්ඡanti. ඒකට කෙනෙක් කිව්වොත් ශ්‍රද්ධාව ගමට යයි. හරිද අර්ථය? එනවා නේද? අන්න ඔය වගේ වරදින්න පුළුවන් තැන් තියෙනවා. ඒකයි මේ කිව්වේ ඒ තැන් හොඳට ඔළුවේ තියෙන්න ඕන. එතන සද්ධා කිව්වේ ශ්‍රද්ධාවන්ත පුරුෂයෝ. හරි, එතකොට මේ අර්ථයේ සද්ධා අස්ස අත්ති. එතකොට සද්ධා ආදී පදයන්ගෙන් පස්සේ න ප්‍රත්‍යය දෙනවා සද්ධාදිතුන සූත්‍රයෙන්. ඊට පස්සේ කලින් වගේම උත්තරඨාන සූත්‍රයෙන් මේ පද අයින් වෙලා යනවා. ඒ වගේම අනුබන්ධ නකාරයත් ලොප් වෙලා යනවා. හැබැයි එහෙම ලොප් කළාට මේකේ වෘද්ධියක් වෙන්නේ නැහැ. මෙතන බැඳි අකුරක් තියෙන නිසා පළවෙනි ස්වරයෙන් පස්සේ පළවෙනි ස්වරේ මොකද්ද? සකාරත් අකාරය. සකාරයේ තියෙන අයන්න තමයි මේ වචනේ. එතකොට මුලින්ම තියෙන ස්වරය මෙතන. ඒකෙන් පස්සේ තියෙන්නේ හල්ලකුරක්නේ. සබ්දා කියලා නේද ලියන්නේ. හල්ලකුරක් තියෙන්නේ. එහෙමනම් ඒ වගේ බැඳි අකුරක් පිටිපස්සෙන් තියෙනවා නම් වෘද්ධි වෙන්නේ නැහැ කියලා අපි කිව්වනේ කලින්. හරි, මේ විදිහට වෙන් කරගත්තම පැහැදිලි. ඊට පස්සේ මොකද වෙන්නේ? සද්ධා කියන මේ ශ්‍රී ලිංග පදයේ අග තියෙන ආකාරය අපි ලොක් කරලා පසුව මේ තප්පේ තිබුණු අයන්නත් එක්ක එකතු කරනවා. ඊට සද්ධ කියලා පදයක් එනවා. මේක තමයි ඒකට සද්ධිත ප්‍රත්‍ය. සද්ධිත පදේ හැදුණු සද්ධිත පදේ සද්ධ. ඒක පුල්ලිංගයේ ප්‍රථම ආයක වචනේ වර්ණය වුණම සද්ධෝ කියලා පදේ හැදෙනවා. තේරුම ශ්‍රද්ධාවන්ත නැද ශ්‍රද්ධාව ඇති පුද්ගලෙ පුරුෂයෙක්. ශ්‍රද්ධාවත් පුරුෂය. හරි, අපි ඉතිරි ටික බලාගෙන යමු. හිමි ප්‍රකති වචනීමයෝ යනු ප්‍රතිවිධාන සූත්‍රයි. තප්පකති වචනේ යනුද මයෝ යනුද මෙහි පද දෙකයි. එතකොට මේ සූත්‍රයේ අර්ථත් අපි කියලා ඉමු. තප්පකති වචනේ ඒන් කරන ලද්දේ යන අර්ථයෙහි වා විකල්පයෙන් මයෝ මය ප්‍රත්‍ය වේ. තප්පකති වචනේ මයෝ ඉති. තප්පකති වචනේ මයෝ යන සූත්‍රයෙන් මයෝ මය ප්‍රත්‍ය වේ. සුවන්නේන ප්‍රකතං ස්වර්ණයෙන් කරනා ලද්ද සෝවන්නමයං. සෝවන්නමය නම් වේ. වා විකල්පයෙන් සුවන්නමයං. සුවන්නමයං යැයි පද සිදුවේ. පක්ඛේ වෘද්ධිය වූ පක්ෂයෙහි යදාදීනා යදාදී සූත්‍රයෙන් බුද්ධි වෘද්ධිය සිදුවේ. හරි, අපි එකක් බලමු. දැන් මොකද්ද මෙතන කියවෙන්නේ? එයින් කරනා ලද කියන අර්ථයේ මය කියලා ප්‍රත්‍යක් ඉදෙනවා. මය. එතකොට ඒන් කියද්දි සතියාපදයකින් අපි මේක විග්‍රහ කරන්නේ. රණින් කරනා ලද්ද. සිංහලෙනුත් අපි විතර කරන්නේ එහෙම නේද? රණින් කළ රන්මය. රන් මොවා කියලා කියන්නේ රන් මොවා. මේ කියන්නේ සතර මොහෙක් කියනව නෙවෙයි නේද? රන් මොවා පිළිමය කියලා එහෙම කිව්වොත් රණින් කරපු පිළිමය. එතකොට මේ මොවා කියද්දි අපිට මතක් වෙන්නේ අර අන් දෙකක් තියෙන මොවා. ඒ මොවාම නෙවෙයි නේද? මෙතනදී ඒ ප්‍රත්‍යක් රණින් කරනා ලද්ද කියනවා. එතකොට පාලි භාෂාවේ එතකොට ඊට ආසන්නම විදිහට යන්නේ මය කියලා ප්‍රත්‍යය. සිංහලෙත් එතකොට දැවමය රන් රිදීමය ඔය විදිහට සිංහලෙත් පාවිච්චි වෙනවා. ඒකේ ටිකම පාලි භාෂාවෙත් දාරුමය රජතමය සුවන්නමය ඔය විදිහටම එමය ප්‍රත්‍ය එකතු වෙලා පාවිච්චි වෙනවා. සිංහල අයට හරි ලේසි පාලි ඉගෙන ගන්න. ඒ නිසානේ අපේ ස්වාමීන් වහන්සේලාට හොඳට පාලි පුළුවන් නේ. ඉස්තරිනම් මේක ප්‍රසිද්ධ දෙයක්. සිංහල ජාතික ස්වාමීන් වහන්සේලා කියන්නේ පාලියට දක්ෂ පිරිසක් කියලා. ලෝකෙම බොහොම ප්‍රසිද්ධයි. ඉස්තරිනම් ඒ කතාව වෙන රටවල පවා ප්‍රසිද්ධ දෙයක්. පාලි භාෂාවට විතරක් නෙවෙයි, ඉතින් දහම සම්බන්ධව උනත් ඒ උගත් දක්ෂ පිරිස ඉඳලා තියෙන ලංකාවේ කියන කෙනෙක් මම පිළිගන්නවා. දැන් කාලේ ඉතින් ඒක ටිකක් වෙනස් වෙලා. දැන් කාලේ නෙවෙයි, පුරාණයේ ඉතින් සාසනේ ශක්තිමත් තිබුණේම ලංකාවේ. ඒක ඉතින් අර අපි ඉතින් ඒ ස්වාමීන් වහන්සේලාට ගරු කිරීමක් විදිහට අපි ටිකක් ඉතින් උනන්දුවෙන් මේ දහම ගැන හරි අවබෝධයක් තියාගන්න ඕනේ නිසා. ඉතින් විනය දරයෝ කිව්වා දැනටත් ලංකාව විනය පිටකේ සම්බන්ධව ප්‍රගුණම රටක් කියලා තමයි කරගන්නේ දැනට. දැනටත් එහෙම තමයි කරන්නේ. ඒ නිසා බුදු මෙහෙම කලකන්නේ දැනටත් ලංකාවේ ස්වාමීන් වහන්සේලා විනයට ගරුයි කියලා හැමෝම කියන එක නෙමෙයි. ඒ මත ඒ විනයට ගරු ස්වාමීන් වහන්සේලා ලංකාවේ ඉන්නවා කියන එක ඒ සම්මාසලා පිළිගන්නවා. ඒ නිසා ඉතින් මේ අමතර කතාවක් මේ විදිහට පාලි කතාව සිංහල භාෂාවට ප්‍රධානවම බලපෑවේ පාලි භාෂාව. සිංහල භාෂාවේ දැන් මුල් කාලේ සිංහල තෙල්ලිපි ටිකක් කියවලා බැලුවොත් තේරෙයි පාලිම වගේම තමයි. චතුර්දිස සගස දේම ඔය විදිහටයි තියෙන්නේ. චතුර්දිසස්ස සංගස්ස දේම කියන එක සිංහල තෙලිපියේ තියෙන්නේ චතුර්දිස සගස දේම. පොඩි වෙනසක් විතරයි. ඒකට ඒ සිංහලෙන් ආපු එක ඒ සිංහල භාෂාවට ආපු පාලිය ටික කාලයක් යද්දී පොළොන්නරු යුගයේ වගේ වෙද්දී සංස්කෘත මිශ්‍ර වුණා. ඒ නිසා සංස්කෘත වචන ගොඩක් සිංහල භාෂාවට මිශ්‍ර වුණා මිසක සිංහල භාෂාවට මුලින්ම බලපෑවි පාලි භාෂාව. ලොකු බලපෑමක් ලොකු භාෂාවේ වචන වලට බලපෑවි පාලි භාෂාව. ඇත්තරම අර පුරාණයේ තිබුණු සිංහල කෝඩිය ගැන කියන්නේ ඒකෙත් ඔය රළු අකුරු නැහැ. සිතත් සංගරා හොඩි එහෙම ගත්තාම මහා ප්‍රාණ අකුරුවත් නැහැ පාලි භාෂාවේ තියෙනවා. නමුත් මේ සිංහල කෝඩියේ මහා ප්‍රාණ අකුරුවත් නැහැ. ඒතරම් අර එහෙනම් මට තේරිච්ච භාෂාව සිංහල කියන්නේ හරි අහගෙන ඉන්නත් හරි ප්‍රියයි මේ වචන. හරි. ඒතකොට මේ මය ප්‍රත්‍යයත් ඒ විදිහටම සිංහල භාෂාවේ යෙදෙනවා කියන එකත් මට තියාගත්තම හොඳයි. ඊට පස්සේ මේක ඒතකොට කතියාවකින් තමයි විග්‍රහ කරන්නේ. සුවන්නේන ප්‍රකතම් රණින් කරනා ලබ්ධ. ඊට පස්සේ තප්පකති වචනේ මයෝ කියන සූත්‍රයෙන් මය ප්‍රත්‍ය ගන්නවා ඒන් කළ කියන අර්ථයේ. ඒ නිසා මේ ප්‍රකතම් කියන වචනේ අපි අයින් කරනවා, අප්‍රයෝග කරනවා. ඒත් එක්කම සුවන්නේන කියන තැන තියෙන විභක්ති ප්‍රත්‍ය ඒන විභක්ති ප්‍රත්‍ය අයින් වෙනවා. ඉතිරි වෙන සුවන්නමය කියලා මේක දෙවිදියකට පද හැදෙනවා. මේ සුවන්න කියන තැන තියෙන සකාරස්ත උකාරය වෘද්ධි කරලත් පදයක් හැදෙනවා, වෘද්ධි නොයිත් පදයක් හැදෙනවා. ඒ නිසා අපි මය ප්‍රත්‍ය සුවන්නමය සුවන්නමය කියලා තැන් දෙක ලියා ගන්නවා. සුවන්නමය සුවන්නමය එක තැනක අපි මේ සකාරස්ත උකාරය සු කියන තැන තියෙන උයන්න වෙන් කරගෙන ඕ යන්නක් බවට පත් කරගන්නවා. වෘද්ධියක් කරනවා. යන්න ඕ යන්නක් වෙනවා වෘද්ධියක්. වෘද්ධිය තියෙනවා. ඒ වෘද්ධිය කරන්නේ යදනුප්පන්නා සූත්‍රයෙන්. ඇයි? වෘද්ධියක් කරන්න නම් මූර්ධජ ණයන්නක් සහිත ප්‍රත්‍යයක් තියෙන්න පාය. දැන් මේ මය කියන එකේ මූර්ධජ ණයන්නක් නැහැ. වැදගත්නේ. මූර්ධජ ණයන්නක් නැත්නම් අපිට දැන් වෘද්ධියක් කරන්න විදියක් නැහැ. අන්න ඒ වගේ විශේෂ තැනක වෘද්ධියක් කරන්ද මෙන්න මේ සූත්‍රය ගන්න. වෙන තැනක නොකියවුණු රීතියක් අපි කියවනේ. ඒකට වෙන රීතියක් කියවිලා නැත්නම් මේ සූත්‍රයෙන් අපි ඒක सिद्ध කරනවා කියලා මේ වගේ කලාතුරකින් තැන් තියෙනවා. ඒ නිසා ඒ වගේ තැනකදී මේ යදනුප්පන්නා කියන විශේෂ සූත්‍රයෙන් අපි ඒ කටයුත්ත කරනවා. ඒ නිසා පද දෙක හැදෙනවා. මේක එකතු වුණාම සෝවන්නමය, අනිත් පදේ සුවන්නමය. සෝවන්නමය සුවන්නමය දෙකේම අර්ථය රණින් කරනා ලද. රන්මය කියලා කියන එකම තමයි. ඊළඟ උදාහරණයක් අපි කියාගෙන යමු. උබ්බං අදෝටිතං කියන එක තමයි උබ්බ මදෝටිතං කියලා කියන්නේ. හරි, ඊළඟ කොටසත් අපි කියලා ඉමු. ඒතේසමෝ ලෝපේ යන් ආදේශ විධාන සූත්‍රයි. ඒතේසං යනුද ඕ යනුද ලෝපේ යනුද මෙහි පද තුනකි. අපි මේකේ අර්ථයක් කියලා කියමු. සූත්‍රයේ අර්ථය ලෝපේ විභක්ති ලෝපය කළ කල්හි ඒතේසං මනෝගණාදීනම්. මේ මනෝගණාදී ශබ්දයන්ගේ පදාන්තය මොකද්ද? ඕකාරයක් බවට පත්වේ. එතකොට මෙතන ඒතේසං කිව්වේ මේ මනෝගණික ශබ්දයන්ගේ කියන එකයි. එතකොට මනෝගණාදීනම් කියන පදේ අනුවර්තනය කරලා අර්ථ කියන්න ඕන. ඒතේසං ඕ ලෝපේ කියලායි වචන වෙන් වෙන්නේ. ඒතේසං මනෝගණාදීනම් ඕ ලෝපේ කියලායි වචන වෙන් වෙන්නේ. ලෝපේ ලෝපයක් සිදු වූ කල්හි විභක්තිය ලොක් කළාම ඒතේසම් මනෝගණාදී නම් මේ මනෝගණික ශබ්දයන්ගේ පදයේ අන්තය ඕ ඕකාරයක් වෙනවා කියන එකයි. අපි ඊළඟ වෘත්තියක් කියමු. විභක්ති ලෝපේ විභක්ති ලෝපය කළ කල්හි මනාදීනං අන්තස්ස මනෝගණික පදයන්ගේ අන්තය හට ඕපෝති ඕකාරයක් වේ. ඕකාර ආදේශයක් වේ. මනෝමයං මනසා පුකතං යන වාක්‍යයෙහි මනතින් කරනා ලද යන අර්ථයෙහි මනෝමය යැයි පදයක් ඇති. බලමු කොහොමද හැදුනේ කියලා. කොහොමද වාක්‍ය තියෙන්නේ? මනසා පුකතං මනතින් කරනා ලද ගින වචන යුත්තංහි. පැහැදිලිද මේක? ඊළඟට මනසාපකතං කියන අර්ථයේ කලින් කියපු තප්පකති වචනේ සූත්‍රයෙන්ම මය ප්‍රත්‍ය ගන්නවා. ඊට පස්සේ මේකේ පකතං කියන අර්ථයේම තමයි මය ප්‍රත්‍යයෙන් තියෙන්නේ. ඒ නිසා අයින් වෙනවා. මනසා කියන වචනේ හැදුනේ කොහොමද? තතියා ඒක වචන පදේ නාහට නා විභක්තිය තියෙද්දි සා කියන ආදේශය වුණා. ඒ නිසා මනසා කියලා පදේ හැදුනා. ඒ නිසා මේ සා කියන ආදේශය අයින් වෙලා යනවා. ඊට පස්සේ දැන් ඉතිරි වෙන්නේ මන කියන ශබ්දය. මනෝ ගණය කියලා අපි කතා කළේ කලින් නේද? මන ගණික ශබ්දය දෙකක් විතර තව කියමු බලන්න. තේජානන්ද ඇස්ම එකක් කියමු බලන්න. ආහ හරි වැඩි නමේ කැලලකුත් තියෙනවා. නමේ තියෙනවා මනෝගණික කැලල. තේජ කියන්නේ මනෝගණික පදයක්. ඒකවත් අඩුව මතක තියාගෙන ඉන්න ඕනේ. තේජස තේජ ඒ විදිහට පද හැදෙනවා. තව එකක් කියමු බලන්න ගෞතම වංශයත් මනෝගණික ශබ්ද. එහෙනම් දැන් මාත්හරි මතක් කරලා කියන්න. තිරතා තිර ශබ්දය. අපහො වච අපහො තප ගොඩක් තිබුණා. ගාථාවකුත් තිබුණා. කොහොම හෝ දැන් එතකොට මෙතනින් ඊට පස්සේ ඉතිරි වෙන්නේ මන කියන කොටස විතරයි. දැන් විභක්තිය ලොක් කළා. විභක්තිය ලොක් කළයින් පස්සේ ඒ පදයේ අන්තයට දැන් කියපු මේ සූත්‍රයෙන් මේ පද අන්තය පදයේ අන්තය ඕකාරයක් වෙනවා. මන කියන තැන තියෙන අයන්න ඕකාරයක් වෙනවා. ඊට පස්සේ මනෝ කියලා පදේ මනෝ ඊට පස්සේ මය ප්‍රත්‍යයට එකතු වෙනවා මනෝමය. හරි ලේසි. ඕ යන්න පදාන්තය ඕකාරයක්. රෝක සමාපේදිත් වෙනවනේ. මනෝ ගණික කියන වචනේ හැදෙන්නේ එහෙමයි. මනෝ ගණ කියන මන ගණ කියන එක මනෝ ගණ. තේජෝ තේජ ධාතු කියන එක තේජෝ ධාතු. එහෙනම් හරි එහෙනම් ඒ කොටස ඉවරයි. ඊළඟට තියෙන්නේ සංඛ්‍යා පූර්ණ තබ්දි සංඛ්‍යා තබ්දි. අපි දැන් කියාගෙන යන්න යන්නේ සද්දිත කාණ්ඩයේ සංඛ්‍යාපූර්ණ සත්‍ය. ඒක කියන්න ඕනේ. සංඛ්‍යාපූර්ණේ इति අධිකාරෝ සංඛ්‍යාපූර්ණේ යන පදය අධිකාර කරනු ලැබේ. අධිකාර කරනවා කියලා කියන්නේ මොකද්ද? චන්ද කිතියස්ම ඉදිරි සූත්‍ර සමග සම්බන්ධ කරනු ලැබේ. මේම මතක තියාගන්න. මේ කියන්නේ ඉස්සරහට එන සූත්‍රات එක්ක සංඛ්‍යාපූර්ණේ කියන පදය යොදලා තමයි අර්ථ ගන්න ඕනේ. ඒ හැම එකටම ඒ කොටස එකතු කරලා අපි අර්ථ කියනවා. හරි. ද්විතීහි තියෝ ඉති ද්විතීහි තියෝ යන සූත්‍රයෙන් තියෝ තිය ප්‍රත්‍ය වේ. ද්විතීහි තියෝ යනු ප්‍රත්‍ය විධාන සූත්‍රයි. ද්විතීහි යනුද තියෝ යනුද පද දෙකයි. එතකොට මේකට වා කියන පදේ අනුවර්තනය කරලා අපි අර්ථ කියනවා සංඛ්‍යාපූර්ණේ. සංඛ්‍යාපූර්ණ අර්ථයෙහි ද්විතීහි ද්විති යන සංඛ්‍යා ශබ්දයන්ගෙන් පරව වා විකල්පයෙන තියෝ තිය ප්‍රත්‍යවේ. හරි. එතකොට මේ සූත්‍රයෙන් කියවෙන්නේ මොකක්ද? තවත් සංඛ්‍යා පද වලින් පස්සේ හැදෙන සංඛ්‍යා ශබ්ද වලින් පස්සේ තද්දිත ප්‍රත්‍යක් එකතු වෙලා හැදෙන තද්දිත නාමයක් ගැනයි දැන් කියන්න යන්නේ. එතකොට මේකෙන් කියන්නේ වී තී කියන ශබ්ද දෙකෙන් පස්සේ තිය කියලා ප්‍රත්‍යක් එනවා. ඒ එන්නේ මොන අර්ථයේද? සංඛ්‍යා පූර්ණ අර්ථය. එතකොට ඒක අපි ඉස්සරලම පැහැදිලි කරගන්න. සංඛ්‍යා අර්ථය කියන්නේ මොකද්ද? සංඛ්‍යා පූර්ණ අර්ථය කියන්නේ මොකද්ද? කියමු බලන්න කවුද පොටපොලා යත්ම. සංඛ්‍යා පූර්ණ අර්ථය කියන්නේ මොකද්ද? වැඩි වෙලා ගන්නද? සංඛ්‍යා පූර්ණ අර්ථය. අපි උදාහරණත් එක්ක බොහොම පැහැදිලි කළා ඔක භාෂාවකරණයේ දෙවෙනි පොතේ. නිරානන්ද ටිකක් පැහැදිලි කරමු බලන්න තේජානන්ද. උදාහරණයකින්ම පැහැදිලි කරමු බලන්න. සිංහලෙන් පාලියෙන් නෙවෙයි. සංඛ්‍යාවක් කියන්නේ මොකද්ද? පහ කිව්වොත් ඒක සංඛ්‍යාවක්ද මොකද්ද? පහ. පසු වැනියා කිව්වොත් සංඛ්‍යා පූර්ණ පදයක්. එතකොට ඒ පහ කියන සංඛ්‍යාව පුරවන්නේ යමක්ද? අන්න ඒකට කියනවා සංඛ්‍යා පූර්ණාර්ථය. එතකොට පහ කිව්වොත් සංඛ්‍යාවක්, පසු වැනියා කිව්වොත් ඒ පස්වෙනි ස්ථානය පුරවන කෙනා. එහෙනම් උඩ අන්න එකට තමයි සංඛ්‍යා පූර්ණාර්ථය කියන්නේ. පස්වෙනි කියලා අපි සිංහලෙන් කියන්නේ ඒකට වැනි කියලා කොටසක් සිංහලෙන් එකතු කරලා. පළමු වැනි. උඩ ඒක සංඛ්‍යා පූර්ණාර්ථය. පළමු වැනි මේ ශිෂ්‍යයින් අතරින් පළවෙනි ශිෂ්‍යයා. උතර පස්වෙනි කියවද්දි එක්කෙනෙක් ගැන කියනවා. පස්වෙනි ශිෂ්‍යයා. උතර පහ කිව්වොත් නිකන් මේක බහුවර්ථය. ගස් පහ, ගෙවල් පහ, ළමයි පහ. මෙකින් කියන්නේ බහුවර්ථය, සංඛ්‍යාර්ථය. එතනින් ඒකට පස් වැනි කියන්නේ එතන එකයි. ඒ වගේ අය ගොඩක් ඉන්නත් පුළුවන්. පස් වැනියෝ ඔන්න ඉස්කෝල එක පන්ති ඔක්කොගේම ඉන්න පස් වැනියා වුණ ළමයි ඔක්කොම එකතු කරනවා. හැම පන්තියේම පස් වැනියම් හෙදෙන්න කියපුවම ඔන්න ඒ ඔක්කොම එකතු කරලා කියනවා මේ ඉන්න ඔක්කොම පස් වැනියෝ. පළමු වෙනියෝ ඔක්කොම අපි එකතු කරපුවාම ඒකට කියනවා මේ ඔක්කොම පළවෙනියෝ. එතකොට ඒක බහුවචන වෙන්න පුළුවන්. හැබැයි ඒක කියන වචනේ ඒක කියන පදයෙන් හැදෙන්නේ පළමු වෙනියා කියන එක. එතකොට එක කියන්නේ තේ ඒක වචනමයි. එක් වෙනියා කියලා කියද්දි එකයි. එක් වෙනියෝ කියලා අපිට ඒක ඕන බහුවචන ගන්නත් පුළුවන්. දැන් දෙකම ගත්තා. ඒ විදිහට මතක තියාගන්න. එතකොට සංඛ්‍යා පූර්ණාර්ථය කියලා කියන්නේ යම් සංඛ්‍යාවක් පුරවන කියන අර්ථය. එතකොට ඒ විදිහට දින් දෙවැනි තුන්වැනි කියන වචන දෙක හදන්නයි අපි දැන් යන්නේ පාළියේ. දැන් දෙකට කියන්නේ මොකද්ද? ද්වි. තුනට කියන්නේ ති. එහෙමනේ පාළි භාෂාවේ වි ති කියලායි සංඛ්‍යා ශබ්ද දෙක කියන්නේ. වි ති. ඒක ද්වි ති චතු පංච ඔය විදිහට යන්නේ. එතකොට ඒ ද්වි කියන වචනයෙන් කොහොමද දෙවන්නා කියන පදේ හදාගන්න යන්නේ? තුන්වෙනි තුන කියන සංඛ්‍යාවෙන් කොහොමද තුන්වෙනි කියන සංඛ්‍යා පූර්ණ පදේ හදාගන්න යන්නේ කියලායි අපි දැන් බලන්නේ. ඊළඟ සූත්‍රයත් අපි කියාගෙන යමු. තියේ දුතාපිච ඉති. තියේ දුතාපිච යන සූත්‍රයෙන් වී යන සංඛ්‍යා ශබ්ද දෙකට අනුපිළිවෙලින් දුතා යන ආදේශ දෙක වෙති. द्विन्नं पूरणो द्वितीयो देदेन देखा पुरवन्ना द्वितीय नाम वे एवं ततियो देखकगे पुरवन्ना हिमनतं तुनकगे पुरवन्ना यानी तुने संख्या पुरवनकिना කියන එකයි අර. වැඩිදී. ඒක දෙකේ සංඛ්‍යාව පුරවන කෙනාට අපි කියනවා ဒုတိය කියලා. තුනේ සංඛ්‍යාව පුරවන කෙනාට අපි කියනවා තුන්වෙනි අද. තුන්වෙනි තුනේ ලක්ෂණ කියාගෙන දැන් කට්ටියව නම් කරගෙන යද්දි 1 2 3 කියලා අන්න තුනේ ඉලක්කම පුරවපු කෙනාට අපි කියනවා තුන්වෙනි අද. වැඩිදී නේ කතාව. එතකොට ඒ කියපු සූත්‍රයේත් අපි අර්ථ කියමු. තියේ දුතාපි ච යනු ආදේශ විධාන සූත්‍රයි. තියේ යනුද දුතා යනුද අපි යනුද ච යනුද පද හතරයි. අපි ඒකේ අර්ථ පද ගලපලා කියාගෙන යමු. තියේ තියේ ප්‍රත්‍ය පිටුපසින් නැති කල්හි විතීනං විති ශබ්දයන්ත දුතා අපිච දුත යන ආදේශයෝද වෙති. පැතිරීන කතාව කොහොමද ආදේශ දෙක වෙන්නේ? දීහට දු තීහට මේ දෙකෙන්ම ඊට පස්සේ තිය කියන කොටස එකද තියපත් ඊට පස්සේ ද්විතීය තතිය කියන වචන දෙක හැද දෙහැදිලිම කතා තතිය තින්නම් පුරව තින්න හරි හරි දූත කියන එකයි ඒක බහුවචනෙට අරගෙන දුතා කියලා දූචත ච දුතා ඒ ද්වන්ද සමාසයේදී අපි බහුවචනෙට ගන්නවානේ ඡන්දෝච සුරියෝච ඡන්ද සුරියා මේ විදිහට ගන්න හරි එතකොට ඔන්න පදේ හදන හැටි පෙන්වලා තියෙනවා ද්වින්නම් පූර්ණෝ කියලා ගත්තා ඒ අර්ථයේ තිය ප්‍රත්‍ය ගත්තා මෙතෙන්ද ඊට පස්සේ පූර්ණෝ කියන පදය අයින් වෙලා යනවා බුත්තඨාන ප්‍රත්‍ය කියන රීතියෙන් ඊට පස්සේ ද්වින්නම් කියන තැන විභක්ති ලොප් වෙනවා ඊට පස්සේ දී තිය කියලා දැන් තියෙන්නේ ද්විහට දූ ආදේශයි තිය ප්‍රත්‍ය එකතු වෙනවා ဒုတိය කියලා පදේ හැදෙනවා පුල්ලිංග ප්‍රථමා ඒක වචනී වර්ණගුවම ဒုတိයෝ කියලා පදේ හැදෙනවා. ඒකර මේ පද මේ තද්දිත පදයක්නේ. මේවා ඉතින් වර්ණ ගන්න පුළුවන්. තද්දිත නාම පදයන්. ဒုတိයෝ, ဒုတိයා, හේ ဒုတိය, ဒုတိයා ඔය විදිහට කියන්නේ. ဒုတိယံ, ဒုတိයේ ඔය විදිහට පදේ වර්ණ ගන්න පුළුවන්. ဒုတိයෝ පුරිසෝ, ဒုတိයා පුරිසා ඔය විදිහට වර්ණ ගන්න. දෙවෙනි පුරුෂයා, දෙවෙනි පුරුෂයෝ. කොට කොහමද කියන්නේ මන ජීවය සංගියම බලන්න පළමුවෙනි පුරුෂයා දෙවෙනි පුරුෂයා පළමු පුරුෂයා තම කිව්වේ නැහැ නේද අපි ඊළඟ එකත් හදලාම ඊට පස්සේ උදාහරණ වාක්‍යයක් ගමු හරි ඊට පස්සේ ඒ ක්‍රමයකම තුන් දෙනෙකුගේ පුරවන්නා ඒ කියන්නේ තුනේ ඉලක්කමේ පුරවන තැනත්තා කියන අර්ථයෙන් අපි තින්නම් පුරනෝ කියලා විග්‍රහ වාක්‍ය ගත්තා අර විදිහටම පූර්ණ පදය අයින් වෙලා යනවා විභක්තිය අයින් වෙනවා තී තිය කියලා ඒකට වචන හැදෙන්නේ තී තිය තීහට ත ආදේශයි දැන් කියපු සූත්‍රයෙන් ඊට පස්සේ තතිය කියලා පදේ හැදෙනවා ප්‍රථම ආයක වචනේ තතියෝ කියලා පදේ හැදෙනවා තතියෝ පුරිසෝ ගාමං ගච්ඡති තුන්වෙනි පුරුෂයා ගමට යයි ඒක ආදේශයන් නාමකාණ්ඩි අපි කරේ ගන්න. තිස්සෝ කියන්නේ ශ්‍රී ලිංගයේ වර්ණගින හැටි. තී ශබ්ද. තයෝ තිස්සෝ තීනි කියලා අර තී චතුන්නම් තිස්සෝ චතස්සෝ තීනි චත්තාරි. ඔව් මුල මගේ අරුණා. චතුරෝ චත්තාරි. දිනෙකුගේ පුරවන කෙනා කියන අර්ථයේ තතියෝ කියලා පදේ හඳුනා. එහෙමනම් දැන් වාක්‍යයක් කියමු බලන්න. මන ජීවාත්ම තුන් වෙන්නා දෙවෙනියාට පහර දෙයි.
තතියෝ දුතියන් පහරන් දෙයි.
පහරන් දෙති කියලා නේද? පහරති කියන්නත් පුළුවන්. කියදීම පහරති. පහරන් දෙති කියන්න පුළුවන් පහරති කියලා කියනවා. තතියෝ දුතියං පහරති. තුන් වෙන්නා දෙවෙන්නාට දානයක් දෙයි.
තතියෝ දුතියං දානං දෙයි.
ඒක දීම ලබන කෙනා දුතියා වෙන්නේ.
දුතියස්ස.
තතියෝ දුතියස්ස දානං දේති. තුන් වෙන්නා දෙවෙන්නාට දානයක් දෙයි. ඒකට පහරං දේති කියන එකේ දේති කියන ක්‍රියාපදයේ આવොත් චතුත්ථීන් තියනවා. එතනම තතියෝ ဒුතියස්ස පහාරං දේති. එහෙම වෙනවා නම් එන්නේ. ඒකට එහෙම නැත්. ඒ දේති කියන ක්‍රියාපදේ නිසා. ඒක චට්ටි කියලා තමයි කියන්නේ. චතුත්ථි කියලා අපි කියවට චට්ටියෙන් යෙදෙන්නේ කියලා. මොකද සම්පදානීය කියලා කියපු නිසා. මනාදීමක් නිසා තමයි චතුත්ථියට ගන්නෙ. හැබැයි පදේ එන්නේ ဒුතියස්ස කියලා. ඒක ආර්ය හොඳ දීමක් නොවන නිසා චතුත්ථි නෙවෙයි චට්ටි කියලායි කියන්නේ. ඒක කොහොමවත් මතක තියාගන්න තියෙන කද රූපය එක විදියට. ඒක 10 13 නිසා. ඔව් ගුටි කෑම ලබන කෙනා. ලබන කෙනා චට්ටි. හරි. ඩොට් තුන් වෙන්නා දෙවෙන්නාගෙන් බිය වෙයි. කියමු බලන්න.
තතියෝ
බය වෙන්නේ කාගෙන්ද? මේ පදේ පංචමී. එනිකා තතියෝ ဒුතියම්හා භායති. තුන් වෙන්නා දෙවෙන්නාගෙන් බිය වෙයි. තුන් වෙන්නා දෙවෙන්නාගේ පුතාට පහර දෙයි. තතියෝ ဒුතියස්ස පුත්තං පහරති. තුන් වෙන්නා දෙවෙන්නාගේ පුතාට පහර දෙයි. තුන් වෙන්නා දෙවෙන්නා කෙරෙහි පැහැදෙයි. පපීද ဒුතියම් හි ဒුතියස්මි. තතියෝ ဒුතියම් හි පපීදති. තුන් වෙන්නා දෙවෙන්නා කෙරෙහි පහදි. කතාව පැහැදිලි නේද? ඒක ඔය විදිහට මේ විභක්ති වල වර්ණෙන් ඉන්නේ හැටි තේරුම් ගන්න. ඒක ඔක බහුවචනයකත් එන්න පුළුවන්. එහෙනම් අපි ඉස්සරහට යමු. ටිකක් මේ සංඛ්‍යා පූර්ණාර්ථය පැහැදිලි වෙන්න ඕන නිසා උදාහරණ ටිකක් කතා කරමු. ඊට පස්සේ දැන් හදාගත්තේ දෙවෙනි තුන්වෙනි කියන එක විතරනේ. හතරවෙනි පස්වෙනි කියන එකවත් දැන් හදාගන්න බැහැ නේද? පස්වෙනි යන්නේ ඉස්සල්ලා හදාන්නේ හතරවෙනි හයවෙනි කියන අර්ථයෙන්. හරි. චතුච්ඡේහි තථා ඉති
චතුච්ඡේහි තථා
චතුච්ඡේහි තඨා යන සූත්‍රයෙන් කො කිව්වේ නේ තඨා යන සූත්‍රය යන ප්‍රත්‍යයෝ වෙති චතුද්ධෝ ඡට්ඨෝ චතුන්නම් පූර්ණෝ යන වාක්‍යයෙහිද චන්නම් පූර්ණෝ යන වාක්‍යයෙහිද කිව් දෙනෙකුන්ගේ කිව්වන්නේ පුරවන් කිව්වන්න පුරවන්නා එහෙම නැත්නම් හතරවෙනි ස්ථානය හතරවෙනි සංඛ්‍යාව පුරවන්නා හයවෙනි සංඛ්‍යාව පුරවන්නා යන අර්ථයෙහි චතුත්ථෝ ඡට්ඨෝ යෙහි පද දෙකක් සැපසේ එතකොට මොන ඊළඟට තව ප්‍රත්‍ය දෙකක් එකතු වෙනවා. දැන් මෙතන 100 ප්‍රත්‍ය එකතු කරේ. දැන් අපි ඊළඟට හදන්න යන්නේ චතු කියන ප්‍රත්‍යයෙන් පරව ඊට අපි ච කියන ප්‍රත්‍යයෙන් පස්සේ. මෙතනදී එකතු වෙන්නේ ත කියන ප්‍රත්‍යයකුයි ත කියන ප්‍රත්‍යයකුයි. මේක ඇත්තටම දිත්තේකුත් වෙනවා. දිත්ත වෙද්දී අල්පප්‍රාණ හල් තනන්න හැදින්ද අල්පප්‍රාණ හල් හයන්න ඉඩතියි. ඔන්නෝමයි වචන දෙක පද දෙක හැදෙන්නේ චතුත්ථ ඡට්ඨ කිය.
ආදරෙන්නේ
ඒක
හරි අපි සූත්‍රයේ අර්ථත් කියාගෙන යමු. චතු චේහි යනුද තඨා යනුද මෙහි පද දෙකයි. එතකොට මේකේ සංඛ්‍යා පූර්ණේ කියන පදයයි වා කියන පදය එකතු කරලා අපි සූත්‍රයේ අර්ථ කියනවා. සංඛ්‍යා පූර්ණේ සංඛ්‍යා පූර්ණ අර්ථයෙහි චතු චේහි චතු ශබ්ද ච ශබ්දයන්ගෙන් පසුව වාවිකල්පයින් තථා ත ප්‍රත්‍යත් තා ඨ ප්‍රත්‍යත් වෙති. එතකොට මේ චතු චේහි කියලා වචනයක් තියෙනවානේ. කොහොමද ඒක හැදුනේ? චතු ච චතු දන ච
චතු දන ච ඊපස්සේ මේ දෙක එකතු වෙලා වචනය හැදෙනවා. මෙතන මේක දිත්ත වෙනවා එකතු වෙන්නේ. චතු ච චතු ච චතු ච කියන දෙක. ඒක මේ සූත්‍රයේ තියෙන පදේ. ඒකට මේක පංචමීයේ වර්ණනගෙනවා. පංචමී බහුවචනයි. ඊපස්සේ ඒහි කියලා අකල්ට එකතු වෙනවා. ඒහි චතුච්ඡේහි කියලා වචනය. චතුච්ඡහි චතුච්ඡේහි චතු සහ ච ශබ්දයන්ගෙන් පසුව කෙරෙන් කියන අර්ථයෙන් චතු සහ ච ශබ්දයන් කෙරෙන් පරව තඨා ත ඨ කියන ප්‍රත්‍ය දෙක වෙනවා කියන එකයි සූත්‍රයේ තේරුම. නිකම්ම නැත්තම් චතුච්ඡේහි මේ මොකද්ද මේ කියලා නේද? පැහැදිලි මෙහෙමයි නේද? චතුච්ඡ ඡ ඡ චතුච්ඡ ද්වන්ද සමාසයි. ඊට පස්සේ පංචමී බහුවචන. හරි අපි ඊට පස්සේ ඒකේ පද හැදුණු විදිය බලමු. හතර දෙනෙකුගේ පුරවන්නා කියන අර්ථයේ චතුන්නම් පූර්ණෝ කියලා විග්‍රහ වාක්‍ය
ඊට පස්සේ දැන් කියපු සූත්‍රේ මහා ප්‍රාණ ත ප්‍රත්‍ය. ඊට පස්සේ පූර්ණම පදයයි වෙනවා. චතුන්නම් කියන තැන විභක්තියයි වෙනවා. ඊට පස්සේ දැන් ඉතුරු වෙන්නේ චතු දනත කියලා. චතු දනත. ඊට පස්සේ මේ තකාරය දිත්ත වෙනවා. කොහමද? වග්ගේ ගෝසා ගෝසාන සූත්‍රේ. ත කියන එක අත්ථ බවට පත් වෙනවා. ඊට පස්සේ එක තුනක් චතුත්ථ කියලා පදේ. ප්‍රථමා ඒකවචනී පුල්ලිංගේ වර්ණය ගුවම චතුත්ථෝ කියලා වර්ණය. චතුත්ථෝ පුරිෂ. හතර වෙනි පුරුෂ. පුරුෂයෝ හතර දිනේ කියලා කියනවා නම් කොහොමද කියන්නේ? පුරුෂයෝ හතර දිනේ කියලා. ඒක ඒකේ අර්ථය වෙනවා. චතුපුරිස. එහෙම නැත්නම් සමාස කළොත් චතුපුරිස. එහෙම නැත්නම් චත්තාරෝ පුරිස. චතුරෝ පුරිස කියලා තියෙනවා. තී චතුන්නම් තිස්සෝ චතස්සෝ තයෝ චත්තාරෝ තීනි චත්තාරි. සූත්‍රය මතක ආදේශ ටිකක් වුණා. තී චතුන්නම් තී චතු කියන ශබ්දයන් හට තිස්සෝ චතස්සෝ. ශ්‍රී ලිංගයේ තිස්සෝ තී ශබ්දයට තිස්සෝ කියලා පදයක්, චතු ශබ්දයට චතස්සෝ කියලා පදයක්. පුල්ලිංගයේ අයෝ කියලා චතු ශබ්දයට චත්තාරෝ කියලා. ඊට අමතරව චතුරෝ කියලත් හැදුවා. නපුංසක ලිංගයේ තී ශබ්දයට තීනි කියලා ආදේශයක්, චතු ශබ්දයට චත්තාරි කියලා ශබ්දයක් ආදේශමු. ඔබට ඒවා ඒ සූත්‍රයේ මතක තියාගත්තම හරි ලේසි. තී චතුන්නම් තිස්සෝ චතස්සෝ තයෝ චත්තාරෝ තීනි චත්තාරි. ඒවා මතක තියාගන්න ඕනේ. වගේ ඒ හැම සූත්‍රයක්ම නැතත් ඒ වගේ වැදගත් ඒවා ටිකවත් මතක තියාගත්තාම ඒක උඩ ඉක්මනට මතක හිටිනවා ඒ කාරණා. හරි, ඊට පස්සේ මේ කතාව පැහැදිලි ඇති. චතුත්ථ කියන වචනේ හැදෙන හැටි. ඊට පස්සේ ඔන්න ඡට්ඨ කියන වචනේ. ඒකත් ඉතින් ලොකු වෙන වෙනසක් නැහැ. ප්‍රත්‍ය විතරයි වෙනස් වෙන්නේ. සංඛ්‍යාව වෙනස් වෙනවා. හය දෙනෙකුගේ පුරවන්නා පූර්ණව පදේ කලින් විදිහටමයින් වෙලා යනවා. විභක්තිය අයින් වුනහම ච ච දනට කියලා ඉතිරි වෙනවා. ඒට කාර්ය දිත්ව වෙනවා වගේ ගෝසා ගෝසානන් සූත්‍රයෙන්. ඒකට ඨ කියලා හිතින්නේ චට්ඨ කියලා පදේ හැදෙන. චට්ඨෝ කියලා ප්‍රථමයි කොටන. ඒකට චට්ඨෝ කියන එකේ තේරුම හය වෙන්නා. හය වෙනි පුද්ගලයා. හය වෙනි පුරුෂයා. රෝගත් අර විදිහටම විභක්ති ඔක්කොගේම වර්ණ ගන්න පුළුවන්. කියමු බලන්න. එහෙමනම් කවුද? චන්දකිත්තිය ඇතුම. හය වෙන්නාගේ පුතා. චට්ඨස්ස පුත්තෝ. හය වෙන්නාගේ පුතා. දෙවෙන් හතර වෙන්නාගේ පුතාට යමනම් තේජානන්ද රත්න. හතර වෙන්නාගේ පුතාට අපි දැන් කියන්න යන්නේ ගැහුවා කියලා. ඒකට ගුටි ගෑවේ පුතානේ විභක්තිය ඈ දෙතියා. දෙවෙන් හතර වෙන්නාගේ පුතාට පහර දෙයි. මොකද දැන් හැදුවේ? ඉක්මනට වෙලා යන චතුත්ථස්ස පුත්තන් පහරති. එච්චරක හිතන්න දෙයක් නැහැ. චට්ඨස්ස පුත්තෝ. හයවෙනියාගේ පුතා. හතරවෙනියාගේ පුතාට චතුත්ථස්ස පුත්තන් පහරති. හතරවෙනියාගේ පුතාට පහර දෙයි. බෝඩි ගෙලියන්න දෙන්න ඕන තව ටික නේද? හරි. ඒත් ඒ විදිහට වර්ණගෙන ඒවා අපි ඒ තැන් භාෂාවකරණේ පොතත් අරගෙන ටිකක් බලාගෙන යන්න. මේ තැන් වලට අදාළ ඒ අභ්‍යාසය බලා ගන්න අපි පිටු අංක කියන්නම් ඒ තැන අපහු බලාගෙන යන්න. දෙවෙනි පොතේ භාෂා කරන දෙවෙනි පොතේ 93 පිටුවෙන් තමයි පටන් ගන්න. 93 94 පිටු. ඊළඟ එඩිටින් අර ඊතෙන් බලාගෙන යන්න ඕන නේද? ඉන්න කලින් බලාගෙන යන්න ඕන. ඒක හොඳයි. හරි අපි ඊළඟ කොටසට යමු. සූත්‍රය යාගෙන යමු කොහේද? තේස මඩූප පදේ නඩුඩඩ්ඩ විවඩ්ඩ දියඩ්ඩාඩ්ඩ තියා.
තේස මඩූප පදේ නඩුඩඩ්ඩ දියඩ්ඩාඩ්ඩ තියා.
තේස මට්ටූප පදේන අඩ්ඩුට්ට දිවට්ට දියට්ට අඩ්ඩ තියා. අඩ්ඩ තියා ඒ විදිහටයි පදවෙන් කරලා කියන්නේ. එතකොට මේකත් එතකොට ආදේශ විධාන සූත්‍රයක්. මේ ආදේශ විධාන සූත්‍රයේකි තේසං යනුද අට්ඨූප පදේන යනුද අට්ඨුට්ට දිවට්ට දියට්ට අඩ්ඩ තියා යනුද. මෙහි පද තුනයි. දියට්ට දිවට්ට උට දිවට්ට දියට්ට කියලා දෙකක් තියෙනවා. දිවඩ්ඩ දියඩ්ඩ
මත මේකත් හරි වැදගත් කතාවක්. හොඳටම මතක තියාගන්න ඕන සූත්‍රයක්. පාලි භාෂාවේ ටිකක් අර
නොතන අර්ථ ටිකක් තේරුම් ගන්න මේ වචනේ තේරුම කලින් දන්නේ නැත්නම් හිතාගන්න බැරි සංඛ්‍යා පූර්ණ ශබ්දයක් මේ. මේක මතක තියාගන්න ඕන. ඔහම පද හැදෙන්නේ දියඩ දිවඩ කියන්නේ එකමාරට කියන නම පාලි භාෂාවෙන්. එකමාරට දියඩ එහෙම නැත්නම් දිවඩ. කොට දියඩ සත බික්කූ කියලා කිව්වොත් ඒකේ තේරුම දියඩ සත එකමාර වැඩි කිරීම 100. ඒ කියන්නේ 150යි. දියඩ සත භික්කූ කියලා කිව්වොත් භික්ෂුන් අතර 150. ඒක දියඩ සහස්ත්‍ර කියලා කිව්වොත් 1500. දියඩ සහස්ත්‍ර කියලා කිව්වොත් එකහමාර වෙඩි කිරීම 10. 10 ඒවා එකහමාරක් 1500. අඩුඩ සහස්ස පාටිහාරිය කියලා කිව්වද? ප්‍රාතිහාරය අඩුඩ 3500. රෝවා බුද්ධ දේශනාවේ යෙදිලා තියෙනවා. එතකොට ඒ තැන් ගුණ කරලා ගන්නවා මේ සංඛ්‍යා දෙක. ගුණිත සංඛ්‍යා කියලා වෙනවා. විනය පිටක මහා වග්ගපාලිය වුණ තියෙන තැන අඩුඩ්ඩ කියන්නේ මේ දින් පේනවත් දන්නේ අකුරු ටිකක් පැහැදිලි නැහැ. ඒතේන නයේන අඩුඩ්ඩ පාටිහාරිය සහස්ථානි හොන්ති. මේ විදිහට ප්‍රාතිහාරය 3500ක් වෙති. පැහැදිලිද? මේ අඩුඩ්ඩ පාටිහාරිය සහස්ථානි තුනහමාරක් ප්‍රාතිහාර්ය දහස්. තුනහමාර ප්‍රාතිහාර්ය දහසක් කියන එකනේ. එතකොට ප්‍රාතිහාර්ය 3500ක් කියනවා. කොහෙද මේ තියෙන්නේ? මතකද? ගුරුවේල කාශ්‍යප ධමය ගැන කියවෙන අවස්ථාවේ. එතනදි භාග්‍යතුන් වහන්සේ ප්‍රාතිහාර්ය 3500ක් දැක්වුවා කියලා. එතකොට ඒ විදිහට මේ පද හැදින විදිය කොහොමද මේ පද හැදෙන්නේ කියන එක අපි දැන් බලාගෙන යමු. පළවෙනි එකේ උඩ අපි මේ දෙකම එකට හදන්න පුළුවන්. මේ දෙකම එකට දැන් හදන්න යන්නේ. මේවා එතකොට ආදේශ වෙන පද. හරි ලේසි. කෙලින්ම අර වාක්‍යයට කෙලින්ම මේ ආදේශය ගන්නයි තියෙන්නේ. අඩ්ඨේන ဒුතියෝ. අඩ්ඨේන ဒුතියෝ කියලායි වාක්‍ය ලියාගන්නේ. අඩකින් දෙකක් අඩකින් අඩු දෙක කියන එකයි තේරුම. අඩේන ඌන ဒුතියෝ අඩකින් අඩු දෙක භාගිකින් අඩු දෙක කියන්නේ තේ එකමාරටනේ. ඒක තමයි විග්‍රහ වාක්‍ය. අඩේන ඌන ဒුතියෝ. ඊට පස්සේ මේකේ අඩ කියන ඒ පදය ඉතිරි වෙනවා විභක්තිය ලොප් වෙනවා. ඒ වගේම ဒුතියෝ කියන එකෙත් ඒකේ විභක්තිය අයින් වුණාම වි කියලා හිතින්නේ. ဒුතිය කියන වචනේ ဒුතියෝ කියන පදේ විභක්තිය අයින් වුණාම වි කියලා හිතිනවා. ඊට පස්සේ දැන් ඉතිරි වෙන්නේ අඩ්ඩ ධන වි. මේ මෙතන වි වෙන්න ඕනේ මේ වචනේ. අඩ්ඩ ධන වි කියලායි තියෙන්නේ. අඩ්ඩ ධන වි කියන මුළු කොටසටම ආදේශ දෙකක් වෙනවා. දිවඩ්ඩ දියඩ්ඩ අඩ්ඩ ධන වි කියන ඒ දෙකට තමයි දියඩ්ඩ දිවඩ්ඩ කියන ආදේශ දෙක දෙන්නේ. මේ නිසා පද දෙක හැදෙනවා දිවඩ්ඩ දියඩ්ඩ කියලා.
ඕන එකක් දන්නේ නැත්නම් තත්ත්වය පැහැදිලි නෑනේ. ඒ නිසා තමයි වරහන් ඇතුලේ හරි දාන්නේ.
පැහැදිලිය තියෙන්නේ. එතකොට අඩකින් අඩු දෙක කියන එක දිවඩ දිඩ කියලා පදේ. ඒ විදිහටම අඩකින් අඩු තුන. අඩේන ඌන තතියෝ අඩ්ඩ තී කියලා ඉතිරි වෙනවා. ඒක අඩ්ඩ තිය කියලා පදේ හැදේ. අඩ්ඩ තිය. අර තුනහමාරට කියන නම තමයි ටිකක් වෙනස්. අඩ්ඩුඩ්ඩනේ. එතකොට චතු ශබ්දේ කැලලක්වත් නැහැ එතන. ඒ නිසා ටිකක් හිතා ගන්න අමාරුයි එක වැඩ. ඒක ඒ නිසා තමයි ආදේශයක් කියලා කියන්නේ. මෙතන අඩ්ඩේන චතුත්තු. අඩ්ඩ චතු කියලා තියෙන එකට කෙලින්ම අඩ්ඩුඩ්ඩ කියලා ආදේශ වෙනවා. ලියන්නේ මේ විදිය මේ කෙටියෙන් අර බැඳලා දාලා තියෙන්නේ. අඩුඩු මේක මහා ප්‍රාණ. මේ දෙවෙනි දයන්නත් මහා ප්‍රාණ. හතරවෙනි දයන්නත් මහා ප්‍රාණ. අඩුඩු අඩුඩු කයන්නනේ ඉද්දේ දෙකම ඩයිම. ඩයිම හතර. අඩුඩු එතකොට අඩකින් හතර වෙන්නේ කියන එකයි අර්ථය. අපි ගෙවෘතිය කියවේ නෑ නේද? පදේ හදලා ඉවරයි. සමන්නේ දැන් කියමු. වෘතිය කියාගෙන යමු. චතුත්ථ ဒုတိය තතියානම් චතුත්ථ ဒုတိය තතිය ඡබ්දයන්ක අඩූප පදේන සහ අඩ්ඨ යන උපපදය සමග අඩුද්ද දිවඩ්ඩ දියඩ්ඩ අඩ්ඨතිය අඩුඩ්ඩ යනුවෙන්ද දිවඩ්ඩ දියඩ්ඩ යනුවෙන්ද අඩ්ඨතිය යනුවෙන්ද ආදේශයෝ වෙති. අඩ්ඨේන චතුත්ථෝ අඩකින් හතරවැනි ඌයේ අඩුඩ්ඩ නම් වේ. අඩ්ඨේන ဒုတိයෝ අඩකින් දෙවැනි ඌයේ දිවඩ්ඩෝ දිවඩ්ඩ නම් වේ. වා විකල්පයෙන් දිඩ්ඩ යැයි හෝවේ. අඩ්ඨේන තතියෝ අඩකින් තුන්වැනි ඌයේ අඩ්ඨතියෝ අඩ්ඨතිය නම් වේ. හරි නේද? කියවන්නේ අපි නෝනා ඊළඟ කොටසට යමු. ඊළඟ කොටසේ පස්සේකින් මේ පද කීපයක් ඒ විදිහට සංඛ්‍යා පද හැදෙන හැටි කියාගෙන යන්නේ. අපි ඒකත් කියාගෙන යමු. සංඛ්‍යා පූර්ණීමෝ ඉති සංඛ්‍යා පූර්ණීමෝ යන සූත්‍රයෙන් මෝ ම සත්‍යවි පංචමෝ පස්වෙන්නා යන අර්ථයයි පංචමෝ යයි පදයක් සැකසේ
පංචමෝ
පංචන්නම් පූර්ණෝ කියන අර්ථය තමයි පදේ හැදෙන්නේ. ඉත්‍යං ස්ත්‍රීලිංග වෙහි පංචන්නම් පූර්ණී පස් දිනෙකුන්ගේ ස්ථානය පුරවන තැනැත්තිය යන අර්ථයෙහි පස් වැනි ස්ථානය පුරවන තැනැත්තිය කියයි. පංචමී පංචමීයයි පදයක් සැකසේ. අපි බලාගෙන යමු ඒක හැදෙන හැටි. එතකොට මේකෙන් කියවෙන්නේ සංඛ්‍යා පූර්ණ අර්ථයේ ම ප්‍රත්‍යය කියනවා. එතකොට පංච කියන්නේ පහ. පස් වෙන්නා කියලා අපිට කියන්න ඕන නම් කියන්නේ කොහොමද? පංචමෝ. පංචමෝ. පුල්ලිංගේ නම් පංචමෝ. ශ්‍රීලිංගේ ශ්‍රියා ගැන කියවෙනවා නම් පංචමී. එතකොට අපි කිව්වොත් පස් වෙනි පුරුෂයා පංචමෝ පුරිසෝ. පස් වෙනි ශ්‍රිය කියනවා නම් පංචමී ඉති පඤ්ඤා වනිතා වන එක. දැන් ඒවත් එතකොට අර විදිහටම වර්ණගෙනවා. දැන් ඊකාරාන්ත කුමාරී ශබ්දය වගේ මේකත් එතකොට වර්ණගෙනවා ඊකාරාන්ත පංචමී කියන පදේ. දැන් පංචමියා කන්‍යාය පස්වැනි කන්‍යාව විතින් හරි අන්න ඒ විදිහට ඒ විදිහට එදෙනවා. මතක තියාගන්න ඕනේ එතකොට මේ ඊකාරාන්ත පද කුමාරී ශබ්දය වගේ කියලා මතක තියාගත්තම හරි වර්ණගෙන විදිහ. හරි. උදාහරණ අපි භාෂා අවතරණයේ පොතෙන් බලාගෙන යමු. නේ. එතකොට මේකේ වෙන විශේෂයන් නැහැ. අපි පද හැදෙන හැටි බලාගෙන යමු. පංචන්නම් පූර්ණෝ කියන අර්ථයේ ම ප්‍රත්‍ය ගන්නවා සංඛ්‍යා පූර්ණීමෝ කියන සූත්‍රයෙන්. ඊට පස්සේ පූර්ණෝ පදේ අයින් වෙනවා, විභක්ති අයින් වෙනවා. ඊට පස්සේ දැන දෙන්නේ දැන් ඉතිරි වෙන්නේ පංච දනම. ඉතින් ඒක එකතු වුණාම පංචම කියලා පදේ හදෙනවා. ප්‍රථම ඒක වචනය පංචමෝ. පැහැදිලි ඇති. කොහොමද එතකොට කියන්නේ? පස්වැනි පුරුෂයා දෙවැනි පුරුෂයාගේ ගුණාව හොරකම් කරා. කොහොමද කියමු බලන්න. ගද්දික කවර චිත්තයෙන්ද බලන්න? පස්වැනි පුරුෂයා ඇහෙන්නේ. ඔව් පංචමෝ පුරිසෝ දෙවැනි පුරුෂයාගේ පුරිසස්ස ဒုတိယස්ස පුරිසස්ස. මොකද විශේෂණ විශේෂ පද එක විභක්තියෙන් යන්න ඕන. දෙවැනි පුරුෂයාගේ හැදෙනින් ဒုတိယස්ස පුරිසස්ස ගුණාව සොරකම් කරයි. ගුණාව කියන මේ පදේ ဒုတိယවට එන්න ඕන. එතකොට ගෝණං චෝරේති. චෝරේති. හරි. ඊට පස්සේ අපි යමු ඊළඟ කොටසට. ඒකෝච දසච ඉති. එකද දහයද යැයි ද්වන්දේ කතේ. ද්වන්ද සමාසය කළ කල්හි දේ කට්ඨාන මාකාරෝවා යන සූත්‍රය යෙදි. සංඛ්‍යානි උත්තර පදේ. සංඛ්‍යා වාචක උත්තර පදයක් ඇති කල්හි. ඒ කියන්නේ උත්තර පදේ කියලා කියන්නේ අර ප්‍රශ්න වලට දෙන උත්තර නෙවෙයි මෙතන. නැත්තම් මෙතන ප්‍රශ්න පදක් තියෙනවද නේද? දැන් උත්තර පදේ කියලා කියන්නේ පසු පදය කියන එක. පැහැදිලි නේද? එතකොට සංඛ්‍යා වග් ගැන කියවෙන පසු පදයක් ඇති කල්හි දේ කට්ඨාන වී ඒක අට්ඨ යන පදයන්ගේ පද අන්තය වා විකල්පයෙන් ආකාරු ආකාරයක් බවට පත්ති. ඒක තමයි මේ සූත්‍රයේ අර්ථය. එහෙනම් මොකක්ද දේකට්ඨාන මාකාරෝවා කියන සූත්‍රයේ අර්ථය? දැන් මේ කොටස මකනවා. මේ ශබ්ද තුනෙන් පස්සේ සංඛ්‍යා ශබ්දයක් තිබුණා. මේ ශබ්ද තුනෙන් පස්සේ සංඛ්‍යා ශබ්දයක් තියෙනවා නම් මේ පදවල අන්තය මොකද වෙන්නේ? ආකාරයක් එක තියෙනවා කියන එකයි තියෙන්නේ. මෙහෙම තියෙනවා නම් ඒ දැනටදී මේ මෙතෙන්ද ආයන්නක් තියෙනවා. ආයන්. එනවා මට හැදෙන්නේ. මෙතෙන්ද ආයන්න හිතේ. පිටිපස්සෙන් සංඛ්‍යාවක් තියෙන අවස්ථාවක මෙන්න මේ තැන්වලට ආයන්න පදේ අන්තයේට ආකාරයක් එකතු වෙනවා කියන එකයි තේරුම. උදාහරණයක් ගත්තම මෙතෙන් අපි දස සංඛ්‍යා දස කියන શબ્දේ ගන්න. දස. මෙතෙන්ද ඒක කියලා තිබ්බොත් ඒක දස නෙවෙයි පදේ හැදෙන්නේ ඒකා දස. විදස නෙවෙයි ද්වාදස. අට්ඨදස නෙවෙයි අට්ඨාරස. ඒ දයන්නට රයන් ආදේශයක් කියලා අට්ඨාරස. පැහැදිලි වෙන කතා. මොකද මෙන්න විශේෂයෙන් මේක දස ශබ්දයත් එක්ක තමයි ප්‍රකටව බහුල වෙදින්නේ. මෙතනින්ම තමා බාගී තති. ඒ මෙතන නැති පොඩි බා කියලා ආදේශ ආදියක් වෙලා. ඔව්. බහුල වෙදින්නේ මේ දස ශබ්දයත් එක්ක යෙදෙන එක බොහොම ප්‍රකටව යෙදෙනවා. හරි, අපි මේ ටික සූත්‍රයේ ඉස්සරහට තියාගෙන යමුකෝ. සංඛ්‍යානේ උත්තර පදේ සංඛ්‍යා පදයක් පසු පදය ලෙස ඇති කලෙහි වි1 අට ඉති ඒතේසං වි1 අට යන මේ සංඛ්‍යා ශබ්දයන්ගේ අන්තත් අන්තයහට ආහෝති. ආකාරාදිශ්‍රී ඒකාදස ඒකාදස යනුවෙන් පදයක් සැකසේ. පංචීව එය පංච ශබ්දයමින් වරණෙහි ද්වාදස ද්වාදස යන පදයද ඒවං මෙසේ. හරි, එතකොට මේ මොකක්ද කිව්වේ? ඔන්න ඒකාදස කියන ශබ්දය හැදින හැටි. ඒකෝච දසච, එකකුයි දහයකුයි කියන අර්ථේ. ඒක ධන දස, ඒක දස නෙන්න ඕන. දැන් මේ කියපු සූත්‍රයෙන් ආකාරය කියලා ඒකාදස කියලා පදයක් තියෙනවා. 11ට කියන නම. එතකොට 12ට කියන නම ද්වාදස. වී දස කියලා නෙන්න ඕන. දෙකකුයි දහයකුයි. වීච දසච. එන්න ඕන වී දස කියලා. හැබැයි හැදෙන්නේ මේ සූත්‍රයෙන් ද්වාදස පැහැදිලි. යදාදීනා යදාදී සූත්‍රයෙන් තිත්ත තේ ආදීසේ තී ශබ්දයට තේ ආදේශය කළ කල්හි ඒකාදිතෝ දසර සංඛ්‍යානී ඉති ඒකාදිතෝ දසර සංඛ්‍යානී යන සූත්‍රයෙන් දස සබ්දේ දස ශබ්දයෙහි දස්සරෝ දකාරයට රකාරාදේශ වේ. තේ රස යනුවෙන් පදයක් ඇතතේ. හරි, එතන මොකක්ද කියන්නේ? අපි බලාගෙන යමු මේ පද හැදෙන හැටි. මොන මේ පද දෙකම එකට හදලා තියෙන්නේ. ඒකෝච දසච දේච දසච. එකකුයි දහයයි දෙකයි දහයයි. එක ධන දහය දෙක ධන දහය කියන අර්ථය තමයි. එතකොට 11 12 කියන එකනේ. ඒ අර්ථයෙන් ඒක දස කියන වචන දෙක ඉතිරි කරගන්නවා විභක්ති අයින් කරලා. දී දස කියන දෙක ඉතිරි කරගන්නවා. ඊට පස්සේ පදාන්තය ආකාරයක් කරනවා දැන් කියපු සූත්‍රයෙන්. දේකට්ඨ කියපු සූත්‍රයෙන්. එතකොට පද දෙක හැදෙනවා ඒකාදස ද්වාදස කියලා. පැහැදිලිද? මතක නම් බොහෝ තැනක තියෙන්නේ අට්ඨා රස කියලා. බලමු අට්ඨා දස කියලා. දේශනාවේ නම් කොහෙවත් පෙන්වලා නැහැ. ව්‍යාකරණ පොත්වල පෙන්වලා තියෙනවා. ඒ තියෙන්නේ ඇතැම් විට ව්‍යවහාරයේ ඒ කාලේ තියෙන්නේ නැති. නමුත් බුද්ධ දේශනාවේ පොත්වල යෙදිලා නැහැ. ඒ නිසා ඉතින් ඒක මතක තියාගන්න හැම පදයක් හදන්න පුළුවන්. ඒක ව්‍යාකරණයෙන් වැළැක්වීමක් නැහැ. හැබැයි දේශනාවේ යෙදිලා නැහැ. ඊට පස්සේ තී දන දස දෙන් 13 හදන්න යන්නේ. 13 කියන සංඛ්‍යාව කොහොමද හදාගන්නේ? තීච දසච 3යි 10යි. 3 දන 10 කියන එකනේ 13 කියන්නේ. ඊට පස්සේ මේ චකාරයින් වෙනවා. ඊට පස්සේ තීහට තේ ආදේශයක් ගන්නවා යදනුප්පන්නා සූත්‍රයේ. ඊට පස්සේ දැන් තියෙන්නේ තේ දස කියලා. තේ දස. හැබැයි තේ දස කියලා පදයක් බුද්ධ දේශනාවේ නැහැ. තියෙන්නේ තේ රස කියලා. දයන්නට රයන්නක් ආදේශ වෙලා. ඒ ආදේශය ගන්නෙ ඒකාදිතෝ දසර සංඛ්‍යානී කියන සූත්‍රයේ. ඊට පස්සේ පදේ හැදෙනවා තේ රස. පැහැදිලිද? ඒකාදිතෝ දසර සංඛ්‍යානී කියන එක නෙවෙයි. දසර සංඛ්‍යානී කියන එක අපි මේ පද දැන් කියනවා. කියගෙන යමු සූත්‍රයේ අර්ථ. ඒකාදිතෝ යනුද දස යනුද ර යනුද සංඛ්‍යානී යනුද මෙහි පද හතරයි. එතකොට වා කියන පදේ අනුවර්තනය කරගෙන අපි අර්ථ කියමු. ඒකාදිතෝ ඒක ශබ්දාදිය කෙරෙන් පර වූ දස දස ශබ්දයේ දකාරයට සංඛ්‍යානී සංඛ්‍යාවාචක පදයක් පසුව ඇති කල්හි වා විකල්පයෙන් ර රකාරාදේශ වේ. හරි. ර කියන්නේ වෙනම පදයක්. ඊළඟ අපි සූත්‍රයක් කියලා කියාගෙන යමු. චතුූප පදස්ස ලෝපෝ තුත්තර පදාදි චස්ස චුචෝපි නවා. ඉති යන සූත්‍රයෙන් චතු සබ්දේ චතු ශබ්දය පසුව ඇති කල්හි පොඩ්ඩක් ඉන්න. එහෙම නෙවෙයි, චතු සබ්දේ තුස්ස චතු ශබ්දයේ තුකාරය හට ලෝපෝ ලෝපය වි චස්ස චූච චකාරයට චුකාර ආදේශයක් දෙවි චුද්දස චුද්දස යයි පදයක් සැකසී. එතකොට දැන් මේ කියපු සූත්‍රය ආදේශ විධාන සූත්‍රයක්. ඒක එතකොට පදවින් කිරීම චතුූප පදස්ස ලෝපෝ තු උත්තර පදාදි චස්ස චුචෝ අපි නව කියන මේ විදිහට පද හතක් තියෙනවා. එතකොට තු කියන්නේ නිපාත පදයක්. තු උත්තර පදාදි චස්ස කියලා කියන්න ඕන. ඒවා අපි පස්සේ වෙන් කරගන්න පුළුවන්. එතකොට මේකේ සූත්‍රයේ අර්ථ ගත්තම මේකේ ගණනේ කියන ඒ පදාදියක් අනුවර්තනය කරලා අර්ථ කියන්න ඕන. ඒකේ අර්ථත් කියමු. ගණනේ ගණනෙහි ඇතුළත් වූ දසස්ස දස ශබ්දයේ මුලින් යෙදෙන චතුූප පදස්ස චතු යන උපපදයාගේ තු තුකාරය තෙම ලෝපෝ ලොප්වේ උත්තර පදාදි චස්ස පසුපදයාගේ උත්තර පදයාගේ මුලින් ඇති චකාරයට නවා ඇතැම් තැනක චුචෝ අපි චු චෝ යන ආදේශයෝද වෙති. හරි, අපි ඒක බලමු. එතකොට දැන් මේ පද දෙකක් හදන්න යන්නේ චුද්දස චොද්දස කියලා. දැන් 14 කියන සංඛ්‍යාව හදන්න යන්නේ ඒකේ චුද්දස චොද්දස කියලා පද දෙකක් හැදෙනවා. ඒක ගැනයි හදන්න දැන් මේ සූත්‍රය කිව්වේ. එතකොට මේ සූත්‍රයෙන් වෙන කටයුතු කීපයක් තියෙනවා. මොකක්ද? චතු කියන උපපදයේ තියෙන චතු, දැන් පදේ තියෙන්නේ චතු ධන දසනේ. චතු ධන දස 4යි 10යි 14 කියන්නේ 4 ධන 10 කියන එකයි. ඒ චතු කියන තැන තියෙන චතු ශබ්දයේ තුයන්න ලොප් වෙනවා. එතකොට දැන් තියෙන්නේ ඡයන්න විතරයි. ඡ දස ඡ දස. එතකොට මේ ඡයන්නට ආදේශ දෙකක් වෙනවා. එකක් තමයි චු කියලා ආදේශයක් වෙනවා, අනික චෝ. පැහැදිලි? එතකොට දැන් ඉන්නේ චු දස චෝ දස කියලා. ඊට පස්සේ දකාරය දිත්ත වෙනවා තැන් දෙකේදී. එතකොට චුද්දස චොද්දස කියන වචන දෙක හැදෙනවා. පැහැදිලි යටි එක. ලොකු අපහසුයක් නැහැ. මේ තුකාරය ලොප් වීමයි මේ ආදේශ දෙකයි වෙන්නේ මේ දැන් කියපු සූත්‍රේ. ඒ වැඩ ඔක්කොම ටික එකම සූත්‍රයෙන් වෙන්නේ. නේ? චකාරයට චුකාර ආදේශයක්, තු ලෝපය. ඊට පස්සේ චකාරයට චෝ ආදේශය. මෙතනත් ථූලෝපය එකම සූත්‍රයෙන් වෙන්නේ. ඊට පස්සේ මේ දිත්තය හරදී භාව සූත්‍රය. හරි ලේසින් ඒ ද්වන්ද සමාස සූත්‍රය නාමානං සමුච්ඡයෝ ද්වන්දු ද්වන්ද සමාසයක්
නේ
හැබැයි ඒකත් නම් බුද්ධ දේශනාවේ එක තැනකවත් පේන්නේ නැහැ. හැබැයි ව්‍යාකරණ පොත්වල පෙන්නලා තියෙනවා. ඒ නිසා ඉතින් ඒක ව්‍යවහාරයේ තියෙන්නේ නැති බුද්ධ දේශනාව. මේකෙදි ඉතින් ගන්න තියෙන්නේ බුද්ධ දේශනාවේ සියල්ලම ත්‍රිපිටකයේ ඇතුළත් වෙලා නැහැ. ඒ නිසා දැන් බුද්ධ දේශනාව සියල්ලම ඉතින් ඇතුළත් වෙන නැහෙන ත්‍රිපිටකේ නැති වූ පමණින් අපිට කියන්න බෑ මේක බුද්ධ දේශනාවක් නෙවෙයි කියලා. ඔව් එහෙම කියන්නේ. ඒ නිසා ඒ කාලේ විවාහරේ තියෙන්නේ නැති භාග්‍යතුනාගේ භාවිතා කරන්නත් ඇති. නමුත් ග්‍රන්ථාරූඪේ වෙලා නැහැ. මොකද සියලුම බුද්ධ වචන ග්‍රන්ථාරූඪු වෙන්නේ නැහැ. හරි. අපි ඊළඟ එකටත් යමු. දැන් හදන්න යන්නේ 16 18 කියන පද. ඇයි ඒක 15 හැදෙන්නේ නැත්තේ? ඒක ඉතින් පංච දසම තමයි. ඒක වෙනසක් වෙන්නේ නැහැ. මේ වගේ ආදේශ ආදියක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒක පංච දස කියලා තියෙනවා. උපන්න රස කියලා හැදේ. ඒකේ හැදෙන සූත්‍රය ඊළඟට කියවෙනවා. දසේ සෝ නිච්ඡංච ඉති දසේ සෝ නිච්ඡංච යන සූත්‍රයෙන් ඡස්ස ඡ ශබ්දය හට සෝ ආදීති සෝ ආදේශය කළ කල්හි ල දරාණං ඉති ල දරාණං යන සූත්‍රයෙන් දස සද්දේ දස්ස දස ශබ්දයේ දකාරය හට ල ලකාර ආදේශයක් වේ සෝ ලස සෝ ලස යන්වෙන් පදයක් සැකසේ. හරි. එතකොට මේකෙත් ඒ සූත්‍ර දෙකක් ගැන කියවෙනවා. දසේ සෝ නිච්ඡං. එතකොට මේ සූත්‍රය ආදේශ විධාන සූත්‍රයක්. ඒකේ අර්ථය එතකොට පදවෙන් වෙනවා. දසේ කියන්නේ එක පදයක්, සෝ කියන්නේ තව පදයක්, නිච්ඡං කියන්නේ තව පදයක්, ඡ කියන්නේ තව පදයක්. එතකොට මේකේ සූත්‍රයේ පදවෙන් වෙලා අර්ථ කියද්දී දසේ දස ශබ්දයේ පසුව තියද්දි නිච්ඡං අවිකල්පයෙන් කියන්නේ අනිවාර්යෙන්ම ඡස්ස ඡ ශබ්දයට සෝ සකාර ආදේශයක් වේ කියන එකයි. ඒ කියන්නේ දැන් 16 කියලා හදද්දි කවදාවත් ඡ දස කියලා පදයක් හැදෙන්නේ නැහැ කියන එකයි. ඒක අනිවාර්යෙන්ම සෝ ලස වෙනවමයි. ඒක තමයි මෙතන නිච්ඡං කියලා කියන්නේ. නිත්තේන්ම මේ සකාර ආදේශය වෙනවා ඡ ශබ්දයට. දැන් හැදෙන්නේ ඡ ඡ දස ඡ 6 දන 10 කියන්නේ ඡ දස. ඒක ඡ දස කියලා පදයක් බුද්ධ දේශනාව යෙදෙන්නේ නැහැ. ඒ ඡ හට හැම වෙලෙම සෝ ආදේශයක් වෙලා සෝ ලස කියලාම තමයි හැදෙන්නේ. ඒකයි මේ කියාගෙන යන්නේ. ඒ සූත්‍රයේ දොට අර්ථය දස ශබ්දය පිටිපස්සෙන් තියෙන වෙලාවක මේ ච ශබ්දයට නිරන්තරවම අනිවාර්යෙන්ම සෝ ආදේශයක් වෙනවා. ඊට පස්සේ තව සූත්‍රයක් කිව්වා ල දරාණං කියලා. ඒ සූත්‍රයේ තේරුම සංඛ්‍යාවාචක ශබ්දවල තියෙන දකාර රකාරයන්ට විකල්පයෙන් ලකාර වෙනවා. දයන්නටත් ලයන්න ඉන්න පුළුවන්. ඊට පස්සේ රයන්නටත් ලයන්න ඉන්න පුළුවන්. දකාරයටත් ලයන්න එනවා රකාරයටත් ලයන්න. දස ගැනම තමයි බහුල මේ කියල දෙන්නේ. වෙන තැන් වල මතකයක් නැහැ. හරි. ඒ අර්ථ දෙක කෙටියෙන් මතක තියාගමු. හරි. අපි මේ පද දෙකත් හඳන් විදිහ බලාගෙන යමු. ච ච දස ච කියලා එක පදයක් හැදෙනවා. 6යි 10යි 16. අපි එතනම ලිව්වා මේකත් ඉතින් ලේසියට 8ච 10ච 8යි 10යි. එතකොට 18 කියන එක හදන්න යන්නේ. එතකොට මේකේ ච ච 10ච කියන මේ දෙකේම චකාරයින් වෙලා ච 10 8 10 කියලා ඉතිරි වෙනවා. එතකොට ච 10 කියන තැන මේ චකාරයට සෝ ආදේශය වුණා දසේ සෝ නිච්ඡංච සූත්‍රයෙන්. ඊපස්සේ සෝ දස කියලා දැන් තියෙන්නේ ඒ දකාරයට ලකාර ආදේශය වුණා. මොකද්ද සූත්‍රය? ල දරාණං කියන සූත්‍රය. ඒ නිසා සෝ දසක් නෙවෙයි වචනේ හැදෙන්නේ සෝ ලස. සෝ ලස ආදේශ දෙකක් කියලා. ඊට පස්සේ අට්ඨා දස කියලා දෙන අට්ඨ දස කියන එකේ පදාන්ත අයන්න ආයන්නක් වුණා. අපි අර කලින් කතා කරපු සූත්‍රේ දේකට්ඨාන කියන සූත්‍රේ ද්වාදස ඒකාදස වුණා වගේ අට්ඨා දස අට්ඨ කියන එකේ අගට ආයන්නක් තිබුණා. මේ අපි මෙතන මේ පෙන්වලා තියෙන්නේ නේද මේ සූත්‍රේ. ඊට පස්සේ අට්ඨා දස කියලා තියෙනවා. දැන් මේ කියපු සූත්‍රේ දැන් නෙවෙයි පොඩ්ඩකට කලින් ඒකාදිත්තෝ දසර සංඛ්‍යානී කියපු සූත්‍රේ දකාරයට රකාරයි. ඒ නිසා අට්ඨා රස සෝලස අට්ඨා රස කියලා පද දෙක හැදෙනවා. ඊව සූත්‍රය අමතක වුණත් පදේ මතක නම් ඒ ප්‍රමාණවත්. ඒ වුණාට ඒකට ව්‍යාකරණීති රීතිය පෙන්වන්න ඕන නේ ඒව හැදුණා. ඒ නිසා තමයි ව්‍යාකරණී සූත්‍ර පෙන්වන්නේ. අපිට ඉතින් මේ හැදුණු සූත්‍රේ මතක නැතත් අඩුම සෝලස කියන්නේ 16 කියලා මතක තිබ්බ. ඒක ඉතින් ප්‍රමාණවත් අපි සාමාන්‍යයෙන් කතා කරගෙන යද්දී. නමුත් ව්‍යා කෙනෙක් ඇහුවොත් කොහොමද මේ සෝලස කියන්නේ 16යි කියලා කියන්නේ කොහොමද කිව්වොත් ඉතින් මේක ච දස කියලා තිමිලා චකාරයට සෝ ආදේශය දයන්නට ලයන් ආදේශ වෙලා තමයි හැදුනේ කියලා කියන්න මතක තියෙන්න ඕන. සූත්‍ර මතක වුණා මෙහෙමයි මේ කියලාවත් මතක තියෙන්න ඕන. හරි. හරි අපි ඊළඟ එකටත් යමු. තව පොඩ්ඩක් තියෙන්නේ නේ. විසති දතේසු බා විස්සතු ඉති. විසති දතේසු බා විස්සතු යන සූත්‍රයෙන් විස්ස බා වි ශබ්දයට බා ආදේශය වේ. බා විසති බා විසති යයි පදයක් සැකසේ. හරි. එතකොට ඒකත් අපි බලමු. දේච විසතිජ දෙකයි 20යි. දෙක දන 20 කියලා තියෙනවා. එතකොට ද්වි කියලා එකේ චකාර ආදී අයි වුණාම ඉතිරි වෙන්නේ ද්වි විසති කියලා. මේ ද්වි ශබ්දයට බා ආදේශයක් ගන්නවා. දැන් කියපු සූත්‍රයෙන් ඊට පස්සේ හැදෙනවා පදේ බා විසති කියලා. එතකොට දැන් මේ පද හැදෙන විදි ගැන ඇත්තරම මෙතනදී කියවට දැන් තාම මේ කතා කරේ සංඛ්‍යා පූර්ණාර්ථ ගැන නෙවෙයි. ඊට පස්සේ දැන් ඔන්න පටන් ගන්නවා ආපහු අර දැන් 11 හැදෙන හැටි එහෙම කියාගෙන ගිහිල්ලා 11 12 ඒ සංඛ්‍යා හැදෙන හැටි කියාගෙන ගිහිල්ලා අමතර කතාවක් ගිහිල්ලා ආපහු වෙනවා දැන් ඔන්න සංඛ්‍යාපූර්ණ කතාව. දැන් 11 කියන එක හදාගෙන දැන් අපි දන්නවනේ 11 හදාගත්තු විදිය. ඊට පස්සේ දැන් ගන්නවා දැන් නැත්තම් ඒකදස කියලානේ අපි කියන්නේ. ඒකදස නෙමෙයි ඒකාදස වෙන්න ඕන කියන එක හැදෙන හැටි තමයි මෙච්චර වෙලා කිව්වේ. ඒකයි ඊට අමතර අනිත් සංඛ්‍යා නාමයි හැදෙන හැටි. ඊට පස්සේ දැන් කියනවා ඒකාදසන් නම් පූර්ණෝ. 11 කියන තැන පුරවන තැනැත්තා කියන අර්ථයෙන් මෙන්න මකාරය ගන්න. අර කලින් කියපු සංඛ්‍යා පූර්ණේම. ඉතින් ඒක හරිනේ ඉතින් කලින් ඒවා වගේමයි ඒකාදස ඒකාදස ඊට පස්සේ මේ පූර්ණ පදයෙන් වෙලා ඒකාදසම කියලා පදේ හැදෙනවා. ඒකාදසමෝ කියලා අවසානයේදී විභක්ති කරන වර්ණය. 11 වෙන්න කියන එක. හරි ඊට පස්සේ ඉතේ කොටසක් කියමු. ඒකාදිතෝ දසත් සී ඉති ඒකාදිතෝ දසස්සී යන සූත්‍රයෙන් ඉත්‍යං ස්ත්‍රීලිංග විහි ඊ ප්‍රත්‍යවේ ඒකාදසී ඉච්ඡාදි ඒකාදසාදී ඒකාදසී යනාදී පදසකසේ කොට මේ සූත්‍රයෙන් මොකද්ද කියන්නේ අපි ඒකේ පදත් වෙන් කරලා බලාගමු. ඒකාදිතෝ කියලා කියන්නේ දසස්ස කියලා කියන්නේ ඊ කියලා කියන්නේ මේකේ පද තුනක්. මේ සූත්‍රයේ පද තුනයි ඒකාදිතෝ දසස්ස ඊ කියලායි වෙන් වෙන්නේ. එතකොට ඒකේ අර්ථ සංඛ්‍යාපූර්ණ අර්ථයේ ඒකාදී ශබ්දයන්ගෙන් පසුව යෙදෙන දසස්ස දස ශබ්දයේ අන්තයක විකල්පයෙන් ඊ ප්‍රත්‍යය දෙනවා කියන එකයි තේරුම. ඒ දස ශබ්දයේ අන්තයක ඊ කාර්යයක් යෙදෙනවා ස්ත්‍රීලිංගයේ. විකල්පයෙන් මේකත්. එයි එහෙම කිව්වේ කියලා අපි බලමු. හරි. ඒකත් අපි හදන හැටි බලාගමු. හරි. 11 වෙනගේ පුරවන්නා කියන එක ඒකාදසමී කියලා පදයක් හදාගන්න පුළුවන්. නමුත් මේක ගැන පූර්ණේ සංඛ්‍යාපූර්ණ ම ප්‍රත්‍ය වෙනුවට දැන් අපි ගන්නේ ඒකාදිතෝ දසස්සී කියන සූත්‍රයෙන් ඒකාදසන්නම් පූර්ණී කියලා මෙන්න මේ විදිහට ඒකාදසී කියලායි පදේ ගන්නේ. ඒකාදසමී කියලා පදයක් යෙදෙනවද කියන එක අපිට අහුවෙලා නම් මතකයක් නැහැ. ඒකාදසමී කියලා පදයක් හදන්නත් වැලකීමක් නැහැ. ඒ නිසා එහෙම පදයකට යෙදෙන්න පුළුවන්. බුද්ධ දේශනාවෙත් යෙදිලා තියෙනවා අයං ඒකාදසමී පාටි පුද්ගලිකා දක්ඛිනා කියලා කියලා තියෙනවා. ඒ නිසා ඒ වගේ තැන්වල යෙදෙන බවක් පේනවා ඒකාදසමී කියන පදයකට. හැබැයි බොහොම කලාතුරකින් එක තැනක තමයි යෙදිලා තියෙන්නේ ඒකාදසමී. මේ විදිහට එක තැනක යෙදিলা තියෙනවා මජ්ක්‍ධිම නිකාය උපරිපන්නාසිකය. හරි. ඒ නිසා මේ විදිහටත් පදයක් හැදෙන්න පුළුවන් ඒකාදසමී කියලා. නමුත් බහුලව යෙදෙන්නේ ඒකාදසී කියලා. ඒ නිසා ඒ විදි ඒකේ සූත්‍රය තමයි දැන් කියන්නේ. අර විදිහටම ඒකාදසන් නම් පූර්ණී විභක්ති ලොක් කරනවා. පූර්ණී කියන ඒ අර්ථයේ ඊ ප්‍රත්‍ය ගන්නවා. ඊට පස්සේ ඒකාදස කියන තැන ඒ සකාරයේ යග තියෙන අයන්න ඊකාරයක් වෙනවා. එතකොට ඒකාදසි. මේක ඉතින් බොහොම කෙටියෙන් හදලා තියෙන කොටස් අඩු කරලා තයන්න තියන්නක් වුණා කියලා. ඉතින් අතරම මෙතන පෙන්වන්න ඕන සකාරයේ අයන්න වෙන් කරලා ඒ අයන්න ඊයන්නක් වුණා කියලා. පදේ අන්තේනේ ඊයන්නක් උනේ. කොහොමද ඒක පෙන්වන්න ඕන? ඒකාදස ද කියලා අරගෙන මේ අයන්න ඊයන්නක් වුණා කියලා කියනවා. පැහැදිලිනේ? ඒකාදස කියන තැන තියෙන අයන්න ඊයන්නක් වුණා. සූත්‍රයේ හැටියට වෙන්න ඕනේ හිමනේ. පදාන්තයේ ඊකාරයක් වෙනවා. හරි, ඊළඟ සූත්‍රයත් අපි කියාගෙන යමු. ද්වාදිතෝ කෝ නේ කත්තේච ඉති. ද්වාදිතෝ කෝ නේ කත්තේච යන සූත්‍රයෙන් කෝ ක සත්‍ය වේ. වේ පරිමාණානි අස්ස ඉති. වේ පරිමාණානි අස්ස යන වාක්‍යෙහි විකං විකං යෙයි පදයක් සැකසේ. ඒවං තිකාදි. තික ආදී පදද මෙසේය. එතකොට මේ සූත්‍රයෙන් කියන්නේ මොකක්ද? අනේකාර්ථයේ නොඑක් අර්ථවල යෙදෙන ක ප්‍රත්‍යය. එතකොට මේ ක ප්‍රත්‍යය අර්ථ කීපයක යෙදෙනවා. දැන් මේ කියන එක සංඛ්‍යාවක් එක තමයි යෙදෙන්නේ. සංඛ්‍යාවකින් පස්සේ මේ ක ප්‍රත්‍යය යෙදෙන්න පුළුවන්. හැබැයි නොඑක් අර්ථවල ක ප්‍රත්‍යය යෙදෙනවා. එතකොට දේ පරිමාණානි අස්ස මෙයට පරිමාණ දෙකක් වූ ප්‍රමාණය මොහුට ඇත්තේ. දෙකක් වූ ප්‍රමාණය මොහුට ඇත්තේ කියන අර්ථයේ දික කියලා කියනවා. එතකොට මේකේ විග්‍රහ වාක්‍ය දේ පරිමාණානි අස්ස තීනි පරිමාණානි අස්ස කියලා විග්‍රහ වාක්‍ය දෙක ගන්නවා. එතකොට මේකේ පරිමාණානි අස්ස කියන පද අයින් වෙලා යනවා. දීති කියන තැන් ඒ පද දෙක විතරක් ඉතිරි වෙනවා. විභක්තිය අයින් වෙලා ප්‍රකෘතිමත් වුණාම ඉතිරි වෙන්නේ දීති කියන පද දෙක. දීති. පැහැදිලිනේ? විභක්මේ වැඩිපුර තියෙන පද අයින් කරලා විභක්තිය අයින් කළාම ද්විධනති. ද්විධන නෙවෙයි ද්විතහති තියෙන්නේ. ඒ දෙකටම දැන් මේ කියපු සූත්‍රයෙන් ක ප්‍රත්‍ය එකතු කරගන්න. මේ මෙතන මේක තුන ක ප්‍රත්‍ය මේ තියෙනවා. ඊට පස්සේ පද දෙක හැදෙනවා වික ටික. ඔය දෙක කරගන්න කලින් වික ටික. ඒක එච්චර පැහැදිලි නෑ. සුත දෙකක් කියලා කියන්නේ ප්‍රමාණය දෙකක් මෙයාට තියෙනවා. ඒ කියන්නේ මෙතනක දැන් ටික මාතිකා කියලා කියනවා. ඒ කියන්නේ ටික මාතිකාවක් කියලා කියන්නේ ඒකේ පද තුනක් තියෙනවා. උදාහරණය කුසලා ධම්මා අකුසලා ධම්මා අභ්‍යාකතා ධම්මා. ඒකට ඔය ඔක්කොටම කියන්නේ ටික මාතිකාවක්. ටික කියලා කිව්වේ අන්න හේතු නිසා. මේ මාතිකාව ඇතුලේ කොටස් තුනක් තියෙනවා. පැහැදිලි? ප්‍රමාණ තුනක් මේකට තියෙනවා. ඒ කියන්නේ ඒකේ පදනම් තුනක් තියෙනවා. පැහැදිලි නේ? දික මාතිකා කියනොත් ඒක දුක මාතිකා කියලා සාමාන්‍ය ව්‍යවහාර කරන්නේ. ඒකේ කොට මාතිකා දෙකක් තියෙනවා. හරි පැහැදිලි ඒක. මේ ටික අපහු උඩට බල්ලා තියාගන්න තව ටික. අපි ඊළඟ එකටත් යමු. අද මේ කොටස අපිට ඉවර කරන්න පුළුවන්. සමූහත්තේ කන්නාච ඉති සමූහත්තේ කන්නාච යන සූත්‍රයෙන් පංච නොච කන් ප්‍රත්‍යත් න ප්‍රත්‍යත් වේ එතකොට මේකත් ප්‍රත්‍ය විධාන සූත්‍රයක් අපි ඒකේ සමෝහත්තේ කියලා කියන්නේ කන්නා කියලා කියන්නේ ච කියන්නේ පද පියේ අර්ථ කියා ගන්නවා සමෝහත්තේ කියලා කියන්නේ සමෝහ අර්ථයෙහි වා විකල්පයෙන් කන්නා ච කන් ප්‍රත්‍යත් න ප්‍රත්‍යත් කියන දෙන්න වෙනවා කියේ දෙනවා කියන එක. ඒකට මේකේ සමෝහයක් කියන එකයි අර්ථය. සමෝහයක් අපි පදයක් හදපුවාම අර්ථය පැහැදිලි වෙනවා. එතකොට කවුරුන් මොකක් හෝ පිරිසකගේ හෝ දේවල් වල සමූහයක් කියන අර්ථයෙන් මේ පත්‍ය දෙක එකතු කරන්න පුළුවන්. උදාහරණෙකින් පැහැදිලි වෙනවා. මනුස්සානං සමූහෝ මිනිසුන්ගේ සමූහය යන වාක්‍යයෙහි මානුස්සකෝ යයි හෝ මානුස්සෝවා මානුස්සෝ යයි හෝ පද සැකසේ. හරි, එතකොට මේ සමූහ අර්ථයේ යම් පිරිසක් යම් දේවල් වල එහෙම නැත්නම් පිරිසකගේ එකතුවක් සමූහයක් කියන අර්ථයෙන් මෙන්න මේ කන් කියන ප්‍රත්‍යයයි මූර්ධජ න ප්‍රත්‍යයයි දෙන්නයි යදිනවා. මේ දෙකෙත් තියෙන මේ හල්නකාර මූර්ධිය සඳහායි මේ කන් කියන එකේ අග තමයි ඉත් අකුර තියෙන්නේ. එතකොට ඒකත් අයින් වෙලා යනවා. එතකොට කයන්න විතරයි ඉතිරි වෙන්නේ. ක අයන්න විතරක් ඉතිරි වෙනවා. මේකේ අයන්න විතරයි ඉතිරි වෙන්නේ. මූර්ධ ජහන අයන්න අයින් වෙලා ගියපුවාම අයන්න විතරයි ඉතිරි වෙන්නේ. එතකොට කයන්නයි අයන්නයි තමයි ප්‍රත්‍ය විදියට ඇතරම පදයට එකතු වෙන්නේ. එතකොට මනුස්සානං සමූහෝ මිනිසුන්ගේ සමූහය ප්‍රත්‍ය දෙක ගන්නවා. විභක්ති සමූහෝ කියන පදේ අයින් කරලා ඊට පස්සේ එකතු වෙන්නේ ඉතිරි වෙන්නේ මනුස්ස ධන කන් මනුස්ස ධන න මනුස්ස ධන කන් මේක වැරදි මං මෙතන මේක අයින් වෙන්න ඕන එක. ඊට පස්සේ මනුස්ස ධන න ඊට පස්සේ මේ න කියන එකේ හල් නයන්න අයින් කරනවා. ඒත් එක්කම කන් කියන එකේ මූර්ධ ජහල් නයන්න අයින් කරනවා. මොකද ඒවා ඉත් අකුරු නිසා. ඊට පස්සේ දැන් ඉතිරි වෙලා තියෙන්නේ මනුස්ස ධන ක මනුස්ස ධන අ. හැබැයි මේ ඉත් අකුරෙන් සිද්ධ වුණ කටයුත්ත අපි කරන්න ඕන. මේ ඉත් අකුරක් තිබුණ නිසා අනුබන්ධයේ තිබුණු නිසා මේ වෘද්ධිය සිද්ධ කරනවා. ඒ වෘද්ධියත් ඉතින් අපි බොහොම කෙටියෙන් කරලා තියෙන්නේ. මේ මයන්න මායන්න වුණා කියලයි මෙතන දාලා තියෙන්නේ. ඇත්තටම වෙන්නේ අල් මයන්නයි අයන්නයි වෙන් කරලා අයන්න ආයන්නක් කරන්න ඕන. ඉතින් මේ කාලේ මම හිතන්නේ හදිසි වෙලා වැඩ වැඩි නිසාද කොහෙද ඉක්මනට ලියලා. මොකද ඇත්තටම අවසානට වෙන්නේ මේ දේනේ. මයන්න මායන්න වෙන්නේ. එහෙම අපි එහෙම කරයි කියලා අයිසුතුන්ලා එහෙම කරන්න යන්න එපා. මෙන්න මේ විදිහට මේ නිවැරදි ක්‍රමයට මෙතන මේ තිබ්බා වගේ අල්ම යන්නයි අයන්නයි වෙන් කරලා අයන්න ආයන්නක් කරන්න ඕනේ. ඒ කරලා එකතු කරන්න ඕනේ. එතකොට පද දෙක හැදෙනවා මානුස්සක මානුස්ස මානුස්සක මානුස්ස. මේ දෙකේම තේරුම මොකද්ද? මිනිසුන්ගේ සමෝහය. එතකොට මනුස්සෝ කිව්වොත් මිනිසා, මානුස්සෝ කිව්වොත් මිනිසුන්ගේ සමෝහයක්. හරිනේ? එතකොට මේ දැන් මරක තියාගන්න. මේ වගේ ඉදින් තියනවා. හරි, ඊළඟ සූත්‍රයත් අපි කියාගෙන යමු. නේඛතේ න ප්‍රත්‍යකල කල්හි ජලාන මියුවා සරේවා ඉති. ජලාන මියුවා සරේවා යන සූත්‍රයෙහි ඉති ඉහ කියලා කියනවා. යන මේ සූත්‍රයෙහි වාකාරේන වාකාරයේ බලයෙන් ඉස්ස අයාදේශේ ඉකාරයට අය ආදේශය කළ කල්හි ද්වයං තයං ද්වයං තයං යෙයි පදසකතේ. ඒ මොකද්ද කිව්වේ? එතකොට මේ ජලාන මියුවා සරේවා කියන සූත්‍රයෙන් ඒ සූත්‍රයේ වා බලයෙන් ඉකාරයට අය කියලා ආදේශයක් ගන්න පුළුවන්. ඉකාරයට අය ආදේශයක්. ඒ අරගෙන දෙදෙනෙකුගේ සමෝහය, තිදෙනෙකුගේ සමෝහය කියන පද වල පද හදන්නයි දැන් යන්නේ. හරි. එතකොට කොහොමද විග්‍රහ වාක්‍ය? දින්නම් සමෝහෝ තින්නම් සමෝහෝ. ඊට පස්සේ දෙදෙනෙකුගේ සමෝහය, තිදෙනෙකුගේ සමෝහය. එතකොට දෙන්නේ එකතු වෙලා ඉන්නවා නම් ඒ අයට කියන නමයි, තුන් දෙනෙක් ඉන්නවා නම් තුන් දෙනෙකුට කියන නමයි හදන්න යන්නේ. ඊට පස්සේ සමෝහාතින ප්‍රත්‍ය ගන්නවා. මේ න ප්‍රත්‍ය පිටිපස්සෙන් තියෙද්දි දැන් මේ කියපු ජලාන මියුවා කියන සූත්‍රයෙන් මේ ද්වි කියන ශබ්දයේ තිබුණු යන්නට අය ආදේශය ගන්නවා. ඒ වගේම තී ශබ්දයේ තිබුණු යන්නටත් අය කියන ආදේශය ගන්නවා. පැහැදිලි ඇති? ද්වි කියන තැන තිබ්බ යන්නටත් අයන්නගත් අය කියන ආදේශය ගත්තා. තී කියන තැනත් ඊහට අයන්න ගත්තා. පැහැදිලි? ඊට පස්සේ පිටිපස්සෙන් අර තියෙන අයනු ආදී එකතු කළාම පදේ හැදෙනවා ගය තය කියලා. එතකොට ගය කියන එකේ තේරුම දෙන්නෙකුගේ සමෝහය. තය කියලා කිව්වොත් තුන් දෙනෙකුගේ සමෝහය. ද්වයන් ද්වය සමාපatti කියලා කිව්වේ දෙදෙනෙකු දෙදෙනෙකු හා කියලා කියන්නේ. එතකොට දෙදෙනෙකුගේ දෙදෙනෙකුගේ එක්වීම කියන එක. පැහැදිලිද? හරි. ඊට පස්සේ අන්න අවසාන සූත්‍රය මේ කොටසට අදාළයි. ඒවං මිසේ ගාම ජන බන්දු සහායාදීහි තා ඉති. ගාම ජන බන්දු සහායාදීහි තා යන සූත්‍රයෙන් තා තා ප්‍රත්‍ය වේ. ගාමතා ගාමානං සමූහෝ ගාමයන්ගේ සමූහය යන අර්ථයෙහි ගාමතා යැයි පදයක් ඇකති. නාගරතා නාගරානං සමූහෝ යන අර්ථයෙහි නගර වැසියන්ගේ සමූහය යන අර්ථයෙහි නාගරතායයි පදයක් සැකසෙයි. නෑ, ඒක නාගර කියන පදයෙන් හදලා තියෙනවා. නාගර ධනතා නගර කියලා කියන්නේ නගරයට, නාගර කියලා කියන්නේ නගර වැසියා. අර මගද මාගද වුණා වගේ. මගදේ මගදේ මගදෝ අස්ස නිවාසෝති මාගදෝ කියලා පදයක් ඇතුළේ. ඒ වගේම නගර කියන පදයෙන් නගරං අස්ස නිවාසෝති නාගර. නාගර කියලා කියන්නේ නාගරිකයා කියලා අපි කියන්නේ නගර වැසියා. මේ ජීවාස්ම මොකද කරන්නේ? හරි.
නාගරානන්ද
මහන්සිය. ඔව්. ගාම කියන එකෙත් ගම් වැසියටත් ගාමෝ කියලා ගන්න පුළුවන්. අපිට අර කලින් ක්‍රමයක තද්දිතවරි ගාමේ වසතිති ගාමෝ කියලා ගන්න පුළුවන්. නමුත් බහුල වෙන්න ගමික. ගමික නෙමෙයි. ඔව් ගාම ගාම කියලා තියෙනවා කියලා වගේ කියන. මෙතන නම් මේ විදිහටයි ඇවිල්ලා
තියෙන්නේ.
ඔව් නෑ එහෙම අවශ්‍ය නෑ. මෙතන මෙහෙම ගත්තම ඇති. ගාමානං සමූහෝ නාගරානං සමූහෝ කියලා විග්‍රහ වාක්‍ය දෙක ගන්න. ඊට පස්සේ මේ දෙකේම මේ දෙකටම අපි තා ප්‍රත්‍ය එකතු කර ගන්නවා දැන් කියපු සූත්‍රයේ. ඊට පස්සේ සමූහෝ කියන පදේ අයින් වෙලා විභක්ති අයින් වෙලා ගාමතා නාගරතා කියලා පද දෙක හැදෙනවා. හරි එහෙනම් අදට අවසන්. සද්දිත වල භාව සද්දිතය ඊළඟ දවසේ කතා කරනවා. ඒකට අවසන් වෙනවා. අපි බ්‍රහස්පතින් අර පොත කරනවා. බාලාවතාරයේ පොත බ්‍රහස්පතින් අර කරනවා. අපහු ඊට පස්සේ ආයෙ ටික දවසකට නැති වෙනවා. ඊළඟට අපහු එක ඉරිදාවක්වත් අපි නැති වෙයි බොහෝ විට. ඉරිදාත් ඉරිදා කවුද ඊළඟ බ්‍රහස්පතින් දා ඉඩවත් නැහැ බොහෝ විට නැති වෙයි. මේ මොනවත් ආයෙත් පස්සේ දවසක ඉරිදාවක් තමයි අපිට කරන්න ඕනේ. අපි ඒක හරියට කනදී කියන්නේ. අපි ඊළඟ ග්‍රහස්පතින් දාට බොහෝ විට මේ පිට ඉවර කරන්න අදහස් කරනවා. සද්දිත කොටිය කරන්නේ බලාපොරොත්තු වෙනවා. ඉතින්
අදිනවා
ටිකක් විස්තර දුනාද? දෙපැත්තේ ආඛ්‍යාත පාඩම ඉතිනම් එච්චර අපහසු නෑ. ආඛ්‍යාත පාඩම ලොකු අපහසුයක් නෑ. හැබැයි ඉතින් පද ගොඩාක් හැදෙනවා. සංකීර්ණ. ඒ නිසා ටිකක් සංකීර්ණයි. එහෙම නැතුව අර්ථය තේරුම් ගන්න එච්චර අමාරු නෑ. මේ තද්දිත පාඩම, කිතක පාඩම ඊට වඩා බොහොම වැදගත්. ආඛ්‍යාත පාඩමත් වැදගත්. ආඛ්‍යාත පාඩම ඒ වුණාට ලොකු අපහසුයක් නෑ තේරුම් ගන්න. තද්දිත, කිතක, සමාස ඒ පාඩම් ගොඩක් වැදගත්. කිතක පාඩමක් තිබුණා. හරි. ආඛ්‍යාත පාඩම ටිකක් දිගයි ඒ වුණා. බෙදීම් ගොඩාක් තියෙනවා. ඒක ඉතින් කෙටි සටහන් හරි Taman දාගෙන ඒ ටික තියාගන්නවා. එතකොට අපහසු වෙන්නේ නැහැ. එතකොට ආපහු අපිට කිතක පාඩමේ ආඛ්‍යාත පාඩමේ විතරයි පද හදන්න තියෙන්නේ. එතනින් පස්සේ ආපහු පද හැදීමක් නැහැ. හරි දුක හිතෙයි දැන් මෙච්චර කාලයක් පද හදලා හදලා නැති වුණාම නේද? පාළු හිතෙයිද දන්නේ. ඊට පස්සේ ආපහු රූප සිද්ධි ඈ රූප සිද්ධියත් ආයේ පද හදන්නේ. එහෙනම් Thank you.
එහෙනම් අද දවසෙත් අපි ධර්මයේ දැන ගැනීමට උපකාරී වෙන විදියට ව්‍යාකරණ ආදියක් කතා කළා. ඉතින් ඒ විදියට අපි රැස් කරගත්තු සෑම කුසල ධර්මයක්ම අපි සෑම සියලු දෙනාටම මේ කුසලයේ අනුමෝදන් වෙන සෑම සියලු කෙනෙකුටම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතු උපනි ශ්‍රී වේවා කියලා. ඉතින් ඒක උඩ අපි කොට කරනවා. නිවන්දවලු. දවස් කීපයක් තිබ්බේ නැති නිසා පරිවර්තන හිම දුන්නේම අමතක වෙලාද දන්නේ. ආපහු බලලා හදාගෙන තියාගන්න. තව වෙන මොනවා හරි වෙනස්කම් එහෙම වෙන්න තියෙනවද කියමු බලන්න. මේ පොතේ යන විදිය හොඳයි. මේක පෙන්වන්න නැතුව තිබ්බොත් හොඳයිද කොහොමද? පදහදෙනි. මේව හොඳයි.